ඉදිරිපත්තර ගන්න. එතකොට සාකච්ඡා කරන්න පුළුවන් වැඩසටහනේ දැන් අද අවසන් දවස වෙන නිසා මෙහෙම ගැටලුවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ප්‍රායෝගික ගැටලුවක්. මරණ සති භාවනාව මරණය උපාංග කර ගැනීමක් නොවේද? එතකොට හොඳටම මතක තියාගන්න සියලු සමත භාවනාවල් උපාදානය මතයි පවතින්නේ. සමත භාවනාවල හැටි ඒකයි. මරණානුස්සතිය විතරක් නෙමෙයි. කසින භාවනාවක් මොකද්ද? උපාදාන කිරීම. නමුත් ඒ උපාදානය කාමාවචර මානසික තත්ත්වයේ ඉක්මවන්න හේතු වෙනවා. ඒකයි මේකේ වටිනාකම. දැන් සමහර උපාදාන තියෙනවා අපි ඒ උපාදානයෙන් වෙන්නේ ඔයගොල්ලන්ගේ තණ්හාව ශරීරයෙන් පිටට පැන්නේ. ඒ කියන්නේ පරිසර සාධක වලට ගිවල් දරවන ඉඩම් කඩන් යාන වාහන දූ දරුවෝ ඒවට පයින්නවා. දැන් කොහොමද ඒ උපාදාන වෙන තැනක් කියන්නේ? දේශපාලනේ. දේශපාලන මතවාද දර්ශන හැම එකම තියෙන්නේ මොකද්ද බලන්න? ශරීරයෙන් පිට තණ්හාව. සංසාරයේ මුක්තියට යන්න බෑ. තේරුණාද? ඒක උපාදාන වෙන එක තමයි වෙන්නේ. ඉතින් දේශපාලනේ උපාදාන වෙලා හොඳින් ජීවත් වෙන අය නේද? පන්සිල් ආරක්ෂා කරමින් ජීවත් වෙන අය ඉන්නවා. මොකද්ද උපාදාන? සමාජ සේවාව. සමාජ සේවාව කියන්නේ තණ්හා පිටට පයින්න අවස්ථාව. තේරුණාද? නමුත් ඒක හොඳයි පස්පව් කරනවට වැඩිය. ආන්න එහෙමයි මේක බලන්නේ ධර්මානුකූලද නැද්ද කියලා. දැන් සමාජ සේවාවක් කරන කෙනෙක් හොඳ නැද්ද පස්පව් කරන කෙනාට වැඩිය? හොඳයි. එයාට හොඳ සංසාරයක් එකකින් ඇති වෙනවා බුදුහන්වගේ ධර්මයට. ඒ නිසා මේ අපිට සාමාන්‍ය ජීවිතයේදී මේ තණ්හාව ශරීරයෙන් පිටකරලා කරන්න පුළුවන් හොඳ ටික තමයි පින් කියලා තියෙන්නේ. හොඳ සංසාරයක් ලැබෙන ටික. පව් කියන්නේ නේද? ශරීරාංග වලින් පිටින් තණ්හාව සක්‍රිය වෙලා නරක සංසාරයක් හදන ටික. කාමාවචර පිනයි. කාමාවචර පව් කියලා අමුතු දෙයක් කියන්නේ නැහැ. කාමාවචර තමයි පව්. දැන් මරණානුස්සති භාවනාවක් කියන්නේ මනසෙන් හදපු නිමිත්තක්. මොන මනෝ නිමිති වල හැටි. ඒක එවලේ බැරිලාද එයා? මරණ කෙනෙක් එවලේ ඉන්නවද ඉස්සරහා? නෑ. ternary මරණය කියලා ධර්මයේ සිහි කරනවා. කොහෙන්ද සිහි කරන්නේ? සංකල්පනාව. සංකල්පනාවල මාත්‍රි තියෙනවා. මරණානුස්සති එහෙනම් හැදෙන්නේ කොහෙද? සංකල්පනාව. එහෙනම් සංකල්පනාව උපාදාන කරනවා හොඳ සංකල්පනාව. යථාර්ථය තියෙන සංකල්පන. මරණානුස්සතිය බුදු ගුණ දේවතානුස්සතිය අනුස්සති කියන්නේ කොහොමද යන්නේ? සංකල්පනාවල උපාදානයක් තමයි ඒ කියන්නේ. නමුත් ඒ උපාදානයේ වටිනාකම තේරුම් ගන්න ඒ උපාදානයේ තනියම තණ්හාව කීතරකින් අහක් වෙනවද? දිහකින් අහක් වෙනවද? ඡාගෝ කියන එකිනුත් අහක් වෙනවද? පටිමිස්සක්වත් අහක් වෙලා තමයි මේ භාවනාව කෙරේ. නමුත් සංකල්පනාවලින් තණ්හාව අහක් වෙන්නේ නැහැ. ඒක ක්‍රමයේ නෙමෙයි. ඒකයි සමත කියන්නේ. මෙදවීම යටපත් වීමෙන් විතරක් තණ්හාව හක් වෙන තැනකට ගෙනින් කූඩු කරනවා. ඒක නිසා මේ මරණානුස්සති භාවනාව මරණකම් වැඩුවට සත්‍ය ලැබෙන්නේ. තේරුණාද? මරණානුස්සති භාවනාව මරණකම් වැඩුවට සත්‍ය ලැබෙන්නේ. ඒ නෝ එහෙම සත්‍ය ලැබුණොත් බුදුහාමුදුරනේ ධර්මයේ බොරු වෙනවා. සීල සමාධි ප්‍රඥාව ඕනේ නෑනේ. නිකන් සමාධිය කියන සත්‍ය ලැබෙනවා. තේරුණාද? එහෙම ඒකුත් වෙනවා. නමුත් ඇයි ඔයගොල්ලෝ මරණානුස්සති භාවනාව වැඩි යුතුයි? වැඩිව වඩන්න වෙන්නේ ඔයගොල්ලන්ගේ මරණය ගැන එච්චර සැකීමක් නැතුව. දැන් නම් මේ සතිපට්ඨානය පුරුදු වෙච්ච කෙනෙක් අමුතින් ආය මරණානුස්සතියක් වඩා වඩන්න ඕනේ නැහැ. එහෙම නෙමෙයි. මේ ධර්මයේ තියෙන தත්ත්වය හිත තැම්පත් කරගන්න එයාගේ මේ ජීවිතය සෙල්ලමක් වගේ හිතන මානසික தත්ත්වයක් තියෙන අයට ඒ මානසික தත්ත්වය අහක් කරන්න සුදුසු විදිහක් තමයි මරණය මෙනෙහි කිරීම. එහෙම තියන ණයක විතරයි. එහෙම නැති අය ආයේ එකම රංගගෙන ඉන්න ඕනේ නැහැ. තේරුණානේ? ඒකත් වැරදි. ඒතකොට මේ සමසතලිස් කමඨහන් 40ක් දීලා තියෙන්නේ ඒ පුජ්‍යලයා අනුව එයාගේ චර්යාව අනුව එයාගේ සංසාර ස්වરૂපය අනුව මේවා කරලා හිත තැම්පත් කරගන්න. මොකටද හිත තැම්පත් කරන්නේ? අනාලය කියන විදිහට තණ්හාව හාක් කරගෙන ක්‍රමයට යන්න. සතිපට්ඨානයේ මුල පුරන්න. එතකොට කවුරු හරි කෙනෙක් හදනවා නම් සතිපට්ඨානේ හැර අනාල මේ ක්‍රමයකට තණ්හාව හක් කරන්න පුළුවන් සමත භාවනාවකින් කිව්වොත් එයා එතකොට සම්පූර්ණ වැරදි ධර්මයක් අනුගමනය කරනවා. සුතවත් ආර්ය ශ්‍රාවක ගුණ නැහැ එතකොට. ඇයි? බුදුහාමුදුරුවෝ කියපු ධර්මානුකූල ක්‍රමවේදය පිළිගන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. ඒක එතකොට තමාගෙන් ගිලිහිල්ල ආයේ මොහොතේ. මරණය මරණානුස්සතිය වැඩිම උපාදානයක්ම තමයි. ඒකේ වැරද්දක් නැහැ. නමුත් ඒ උපාදානිය වටිනවා. මොකද ඒ වටින්නේ. දානිය උපාදානය කරනවට වැඩිය වටිනවා. දන් දෙනවට වැඩිය වටිනවා. දානයත් උපාදානයි. සීලයත් උපාදානයි. ඊට වැඩිය වටිනවා මරණානුස්සතිය. එතකොට ඒ වටිනාකම ඒ විදිහට තේරුම් ගන්න. දැන් මේ මහත්තයා අහන්නේ මෙහෙම ප්‍රශ්නයක් දැන් සතර සතිපට්ඨානයේ ඒකායන ධර්මමාර්ගය කියලා අහලා තියෙනවා දන්නවා සූත්‍රෙත් තියෙනවා ඒ වුණාට තව තැන්වල තියෙනවලු ධර්මයේම නිවන් දොරටු 6ක් ගැන දැන් දොරටු 6ට යන්නේ කොහොමද දොරටු 6 තියෙන්න පුළුවන් ඇත්ත දොරටු 6 අමුතු දෙයක් නෙමෙයි දොරටු 6 එක විදිහකට ගත්තොත් මේ අත්කන්නාසාදී ඉන්ද්‍රියන් 6ක් දොරටු 6ක් මොල් සංසාරේ හදන්නේ මොන දොරටු වෙන්නේ එතන ඒ දොරටුමයි නිවන්ට යන්න පුළුවන්. ඇහෙන් සංසාරේ හදනවනම් ඇහෙන් නිවන් දකින්න පුළුවන්. එතකොට කණෙන් සංසාරේ හදනවනම් කණෙන් නිවන් දකින්න පුළුවන්. ඒ වගේම දිවෙන් සංසාරේ හදනවනම් දිවෙන් නිවන් දකින්න පුළුවන්. එතනනේ නිවන හඳුන ගන්න පුළුවන් ඔය හයෙන්. හැබැයි මෙන්න මෙම ධර්මයේ තියෙනවා නාසයෙන් ඔය නිවන් අවබෝධ කරගත්ත කියලා තරිතයක් මට හම්බෙලා නෑ. ජීවත් තියෙනවා. ජීවෙනු සංසාර විමුක්තිය මුනිම තේරගත්ත ඇය ඉන්නවා. ඒවා සාක්ෂි තියෙනවා අපේ සාහිත්‍යයේ බණපොත්වල තියෙනවා. ඔයගොල්ලන් දන්නවා ඒක. එක තැනක තමයි හාමුදුරු කෙනෙකුයි ගුරු හාමුදුරුවයි ගෝලයයි දෙන්නා දානෙකට වදිනවා. දානෙකට වැටලා ඒ කිසිම මේ සතිපට්ඨානේ සිහියක් පිහිටවන්නේ නැතුව යා ගෝලයා ඒ දානේ වළඳනවා. හැබැයි වළඳන්නේ එතකොට වළඳන තියෙන්නේ උදේ උයපු ආයි කියන්නේ හුඟා හීතල ආහාරයක් මේ ගන්න. ගුරුහාමතුරුව කියනවා මේ ඔය කිරිබත් මොනවද කිරිබත් හීතලයිනේ ඔය කිරිබත් වලින් දිව පිස්සේ කියලා. එහෙම එකක් අහලා තියෙනව නේද එහෙම කතාවක් යන්තමින් හරි පණවලට අහලා එහෙම කතාවක් තියෙනවා. එතකොට එතෙන්දී අර ගෝලය කල්පනා කරනවා මොකද්ද මේ මෙච්චර සීතල දිහේ පිච්චෙන්නේ කොහොමද? ප්‍රශ්නේ නෑ නේ. ඇයි ගුරු හාමුදුරුවෝ එහෙම කිව්වේ? එහෙම කිව්වේ කි මොකද්ද කියලා බලනකොට මේ සතිපට්ඨානයට අනුව මම හැසිරුන්නේ නෑ කියන එක නෙමේ කිව්වේ කියලා එයා ඒ එතන ඉඳලා පටන් ගන්නවා ඒ විදිහට සතිය පිහිටවන්න. එතෙන්දී රහත් වුණා කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද එහෙනම් මොන ඉන්ද්‍රිය හරහාද ඔය සත්‍ය තේරුම් ගත්ත. ඔව් ඒ හැබැයි ගඳ මේ නහයෙන් එහෙම වුණා කියලා දැකලා නැහැ. ඒ කියන්නේ අනික් ඉන්ද්‍රිය ඔක්කොගෙම එහෙම කතා තියෙනවා. නහයට සම්බන්ධයක් වෙලා නැහැ. ඒ වුණත් නහයනුත් වෙන්න ඕනේ. ඇයි? ඒකෙන් සංසාරේ හදන්නේ. දැන් ඔයගොල්ලන්ට ඒ වගේ තීක්ෂණ වෙන්න බැරි හින්දා තමයි මේ බුදුහාමුදුරුවෝ සාමාන්‍ය ක්‍රමෙ කියන්නේ. මොකද එහෙම සීලයක නැහැ අපි. දුහස්තව ඉන්නේ. ඔයගොල්ලන්ට කරන්න පුළුවන් එක තමයි මේ කියන්නේ. තේරුණානේ? මේක විදිහක් කියදෙනවා. අර වගේ අනික් අය එහෙම වුණා කියලා ඒක ආදේශ ගන්න එපා. මොකද ඔයගොල්ලෝ නෙවෙන්නේ. ඊට වැඩිය වෙනස් මානසික මට්ටමක හිටපොය මේ හැමෝම. සමහර විට මේ කියන හාමුදුරුවෝ ඔයගොල්ලෝ දන්නේ අරෝපාවචර ධ්‍යාන තිබිච්ච කෙනෙක්ද කියලා. ඒ තත්ත්වකරණ එතකොට අරූපාවචර හෝ රූපාවචර ධ්‍යාන ගත්තොත් මොකද වෙන්නේ? තණ්හාව හකුල්ලා නේද? එයාට ඕන මොහොතකදී හකුලවන්න පුළුවන් නේද? අර චාගෝ කියන එක ශරීරයෙන් පිට තණ්හාව වහක් කරගෙන ඕන මොහොතකදී ශරීර අංග වලින් තණ්හාව යොදවගහන්නේ. එහෙනම් සංකල්පනාවලත් එක දිගකට විතරක් සංහාව යොමු කරගෙන ඉන්න පුළුවන් කියන එක. තේරුණානේ? එයා ඒ වගේ දක්ක කෙනෙක් වුණා නම්, බලවුරුදු කෙනෙක් වුණා නම් මේ විපස්සනාව හැනකොට මේක කරන්න පුළුවන්. තේරුණානේ? ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන්න මේ මහත්තයා ඇහුවේ දොරටු හයක් තියෙනවා. ඒ වෑ මහත්තයා කිව්වේ නම් බණ ඇහිම නේද? ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ බණ අහලා නෙමෙයිද මෙතෙන්ට ආවේ? අද බණ අහලා නෙමෙයිනේ මේ ආවේ නේද? සමහරවිට පොඩි කාලේ හබු වණ අනුව ඒක තව දියුණු කරගෙන එහෙම නේද මේ ධර්මයේ ඉස්සරහට යන්නේ. ධර්ම සාකච්ඡා කිරීම ඔන්න ඒ ටික තමයි දොරටු කියන්නේ. ඒ දොරටු පිළිවෙලට පහු කරගෙන ඉන්න ඕනේ. නමුත් අවසානයේ තියෙන්නේ ඒකයන මාර්ගය. ඒකයි කියන්නේ. ඉතින් අවසානයේ මේකේ අනිත්‍යවට යන්නේ අනාලයෝ කියන තැනදී. තේරුණානේ? ඒක කරෙන්න බෑ සතිපට්ඨානේ හැර වෙන දෙකී. ඒක විපස්සනාවක්ම ඕනේ. එහෙනම් අතන කියන්නේ නිකම්ම ලෝකයේ ජීවත් වෙන සංසාරගත සත්‍යයට මේ ධර්මයේ වැදගත් කියලා තේරෙන්න ආපු විදිය. ආමිසියත් ඒකේ තියෙනවා. තේරුණානේ? අපි දැන් මෙතෙන්දී ආමිසිය එපා කිව්වට මේක නෙමෙයි සත්‍ය මාර්ගය කිව්වට ඔයගොල්ලෝ දුහදරුවන්ට උගන්වන්න ඕනේ භාවනාව නෙමෙයි. උන්ජි ළමයට උගන්වන්න පුළුවන් භාවනාව උගන්වන්න ඕනේ. මොනවද උගන්වන්නේ? බුදුන් වඳින විදිය. මල් පූජා කරන විදිය, ගාත පාඩම් කරන විදිය, දේවෝපියන්ට සලකන විදිය ඕනේ ඒගොල්ලන්ට උගන්වන්න. ඒක තුලිනුත් එයාට ඇති වෙන්නේ මොකද්ද? ටික ටික මේ ගැන උනන්දුවක් පසුකාලීනෝ ඇති වෙනවා. ඒගොල්ලන්ට ඇති වෙලා තියෙන්නේ එහෙමම. තේරුණානේ? ඉතින් එන්නේ එහෙම මේකේ පාරක් තියනවා, මේකේ ක්‍රමයක් තියනවා. ඒක තමයි ඒ දොරටු කියලා කියන්නේ. අවසාන කෙලවර මෙහෙමම. සමාධිය ඕනේ, ප්‍රඥාව ඕනේ. එහෙම තමයි අවසාන වෙන්නේ. සතර ඉල්තිපාද පිළිබඳව තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඉතින් සතර ඉල්තිපාද දියුණු වෙනවා කියන්නේ තණ්හාව නැති තැන, උපාදානයේ නැති තැන වටිනවා කියලා තේරුම් ගන්න යෑම. දැන් අපිට ඉල්තිපාද දියුණු නැත්නම් වෙන්නේ ඉල්තිපාද කියන්නේ මොකද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශනානේ. ඕක යමෙක් කරන වැඩක්. අපි මොනවා හරි දෙයකට කැමති. දැන් ඒක තමයි අපේ සංසාරය. ඔයගොල්ලන්ට ඡන්දය තියෙනවා. දැන් නිවන් දකින්න කැමති. දැන් ඉද්ධපාද දිනු නෑ නිවන් දකින්න කැමති උනාට. තේරුණානේ? නිවන් දකින්න කැමති උනාට ඉද්ධපාද දිනු නෑ. නිවන් දකින්න දැක්කම උපාදාන නැති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා අනුමාන ඥානයක් ඇති කර ගැනීම ඉද්ධපාද දිනු. තේරුණානේ? කියන්නේ සත්‍ය ලැබෙනකොට උපාදාන නැහැ කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ මෙහිමයි කියලා අනුමාන ඥානයක් ඇති වෙලා ඒ විදිහට සක්‍රීය වෙන්න කැමැත්තක් ඇතිවීම නැහැ නිවන් දකින්න ඕනේ කියලා බොරුවට විතරක් සංකල්පයක් ගොඩනගගන්න නැතුව ඒකට බුදුහාමුදුරෝ කියපු දේ කරන්න මහන්සි වීම ක්‍රියාකරනද ඉදිරිපත් වීම තමයි මෙතනට අවශ්‍ය කරන්නේ. තේරුණානේ? එතකොට ඉදිරිපත් දින දිවන් දකින්න ඕනේ කියලා දන් දුන්නට වැඩක් නැහැ නේද? ඉද්ධිපාදනේ. එහෙම කද නැත්තේ? දන් දීමෙන් විතරක් නිවන් දකින්න බෑ. නිවන් දකින්න ඕනේ කියලා සීල් ගත්තට මොකද වෙන්නේ? සීල් රැක්කට වෙන්නේ නැහැ. දකින්න බෑ. එතකොට ඉද්ධිපාද දෙවුණු නැහැ. නමුත් සීල් රැකෙන්න ඡන්දයක් නැද්ද? වීරියක් නැද්ද? හිතක් නැද්ද? විමර්ශනාවක් නැද්ද? ඒ ඔක්කොම තියෙනවා. නමුත් ඉද්ධිපාදනේ වෙන්නේ එහෙනම් දැන් සමත භාවනාවකින් නිවන් දකින්නවා කියලා මහා අමාරුවෙන් මහන්තිංගත්ව ඊටාම ඡන්ද විරිය චිත්ත විමර්ශනායේදීලා සමත භාවනාවක් කරොත් මොකද වෙන්නේ? එතන නිවන තියෙද නැහැ. නමුත් ඉර්ධිපාදයක් තියනවා දින් වෙලා. ඒ තියෙන ඉර්ධිය, ඒ ඉර්ධිය මොකද්ද? සමත ඉර්ධිය. තේරුණාද? එතකොට මේ ඉන්දිපාද දියුණු වෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒකායන ක්‍රමය මුලින්ම අගට හරියට ග්‍රහණය කරගන්න ඕනේ. මේකෙන් ලැබෙන්නේ මේක කියලා ඒක ග්‍රහණය කිරීමත් විතරක්මදී ඒකේ යෙදෙන්න ඡන්ද විරිය චිත්ත විමස යෙදෙන්න. ternary එකේ කොටසක් යෙදিলা හරියන්නේ නැහැ. අනික බුදුහා තව පැත්තකින් එනවා ඒ කොටස නෙමෙයි මේ තුනමයි දෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කියන ඉලක්කසහගත ධර්මයේ නෙමෙයි ඔයගොල්ලෝ හදාගත්තේ ධර්මයක් ඒකෙන් බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ හදාගත්තේ නිවන හැබැයි ඒ නිවන ලබා ගන්න ඔයගොල්ලෝ යොදාගන්නේ බුදුහාමුදුරුවෝම දීපු සීල සමාධි ප්‍රඥා අන්න එතකොටත් ඊරිදිපාද දිනුනේ නැහැ තේරෙනවද මොකකින්ද මේ පරිහිම වෙන්නේ ඊරිදිපාද වල අඩු වෙන්නේ කොහොමද ඔයගොල්ලෝ හදාගත්තේ වැරදි ඉලක්කේ හිඳ ඒ ඉලක්කය හොයාගෙන බුදුහාමුදුරන්ගේ ශික්ෂාවක් අනුගමනය කරමින් ඉඳලා තේරුණාද එතකොටත් ඊරිදිපාද දිනුනු නැහැ ඔන්න ඒ දිහ තමයි ඊරිදිපාද ගැන දැනගන්න වෙන්නේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා පංචස්කන්ධයේ විනිවිද දැකලා ආයතන දැකිය හැකි නම් එතන තිබෙන්නේ පූර්ණ විපස්සනාවක් යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් අයිදිමි. ඒ කියන්නේ දැන් මේ විපස්සනාව කියන බුදුහාමුදුරන්ට ඕනේ විපස්සනාව අර්ථකථනය කරනකොට විවිධ සූත්‍ර වලින් විවිධ දේවල් විවිධ ආකාරයෙන් පැහැදිලි කරනවා. දැන් මේ කියන කිවි ප්‍රකාශයත් ඒකට ගැළපෙන එකක්. යමෙක් තමා තුළ තියෙන තමා තුළ හටගන්නා වූ පංචස්කන්ධයේ විනිවිදගෙන එම පංචස්කන්ධයේ හදන ආයතනයේ දකින්න නම් ඒතර තියෙන විපස්සනාව. ඒක ප්‍රතිඵලය අර ඉස්සෙල්ලා කතා කරා වගේම උපාදාන නැති තැනක ඉඳීම. ඊට සැලෙමින් උපාදාන නැති තැනක ඉන්නවා නම් දැනගෙන හෝ නොදැනගෙන ඔය කාර්යය වෙනවා. ඒක අනිත්. ඉන්න කෙනා භාවනා කරන කෙනා ශ්‍රාවකයාට දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සිදි වෙන්නේ ওই කාර්යය. ඒක කොහොමද අපි විස්තර කරන්නේ? විස්තර කරගන්න වෙන්නේ ඉස්සෙල්ලා බලන්න ආයතන කියන්නේ අස්කන් ආසාදී ඉන්ද්‍රියන් 6. තේරුණානේ? ඕකෙන් කරන්නේ මොකද්ද? අරමුණු ගන්න. ඔය අරමුණු ගන්න අරගෙන හැදෙන්නේ මොකද්ද? එක විදියකින් බුදුහාමුදුරුව පෙන්වලා තියෙනවා දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව ආයම් සති සමාධි කියන අංග අට. කොන්න එක ක්‍රමය. එක පරියය. අරමුණක් ගත්තනම් අරමුණක් ග්‍රහණය වුණා නම් ඒක මමත්වේ දාවනම් දිට්ඨිය ඇති වෙනවම. තේරුණා නේද? මමත්වයට ආවේ නැත්නම් දිට්ඨිය ඇති වෙනවා. ඒකනේ අර කිව්වේ සම්මාදිට්ඨිය කියලා. තේරුණා? අරමුණක් ආවද එතන තියෙන්නේ දිට්ඨියක් වෙනවා. අරමුණක් ග්‍රහණය වුණාද එතන තියෙන්නේ දිට්ඨියක්. ඒක ක්‍රමයක්. ඒක පරියාය. පරියාය කටලෝ ගන්න එපා. ඒ පරියායන් කියන්නේ මොකද්ද? ආයතනයකින් එන අරමුණක් කරා ඇති වෙනවා. දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව ආදී අංග 8. තවත් පරියායකින් බුදුහාමුදුරෝ දේශනා කරනවා ආයතනයකින් අරමුණක් එනකොට හැදෙන්නේ පංචස්කන්ධය. එහෙනම් පංචස්කන්ධය හදන්නේ කවුද? පංචස්කන්ධය හදන්නේ මේ අස්කන්න ආසාදී ඉන්ද්‍රියන් 6. කොහොමද හදන්නේ? ඔයගොල්ලන්ට ඇහැට පේනවා කියන්නේ එතන හැදෙන පංචස්කන්ධය. එතකොට පෙනෙන්නේ ගහක් නම් පෙනෙන්නේ ගහ තමයි රූපය. ternary ඒ රූපය හැබැයි ගහ තියෙන එළියේ. එළියේ තියෙන රූපය නෙමෙයි මේක වැදගත්. මානසික විදිහින් ග්‍රහණය කරලා හදාගත්තේ විකාර රූපය. ඔක තමයි රූපස්කන්ධය. එතකොට ගහ පෙනුණා එතනදී වුණා රූපස්කන්ධයක්. මොකන්ද රූපස්කන්ධය? මනස හදාගත්තේ විකාර ගහ. ඒ ගහ දැක්කම මොකද වෙන්නේ ඔයගොල්ලන්ට? ඔයගොල්ලන් නිකන් ඉන්නේ නැහැ. ඒ ගහ නොවෙනවා රෝවේදනාව. ඒක හොඳ හෝ නරක හෝ මැදයන්. තේරුණාද? හොඳ ගහ නරක ගහ වේදනාව රූපයෙන් හොඳ නරක මැදයන් කියන රූපයකටපත් වෙනවා. එතකොට ඒ ගහින් හැදෙන්නේ මොකද්ද? වේදනාව. ඊළඟට ගහින් හැදෙන්නේ මොකක්ද? ගහ හඳුනා ගන්නවා. මේක කොස් ගහ, මේක දෙල් ගහ, මේක ඉස්සරහ තියෙන ගහ, මේක පිටිපස්සේ තියෙන ගහ, මේක ලොකු ගහ, මේක පොඩි ගහ, මොනවද මේ? සංඥා. දැන් ඊගාට මොකද? මේ ගහ මෙතෙන්ට හොඳ නැහැ. කපල දාන්න ඕන. එහෙනම් මේ ගහ හොඳයි. මේක නරකයි. මේක වටින ලීයක් තියෙන, මේක නොවටින ලීයක් තියෙන, මේක මල් පිපෙන්නේ, මේක ගෙඩි හැදෙන්නේ. ඔහු චේතන ඇතික. ඒ ආපු සංඥාවට චේතන ඇතික. එතකොට එතන චේතන ඇති වුණොත් සංඥා චේතනා චේතනස්කන්. ඔය ටික තරහා කියලා දැනගන්න තව එක්කෙනෙකුත් ඉන්නවා වෙන් කරන්න පුළුවන්. රූපේ වෙන් කරන්න පුළුවන්. මේක රූපය, මේක එතන ඇති වෙච්ච වේදනාව, මේ එතන තියෙන සංඥාව, මේ එතන තියෙන මේ චේතනාව කියලා වෙන් කරන්න පුළුවන් විඥාණය. එනවති මේ කිරීමේ හැකියාව අපි ළඟ ආරම්භුනේ කියලා. තේරුණාද? ඉතින් ඔබ තමයි පංචස්කන්ධය කියන්නේ. නැත්නම් ඔයගොල්ලෝ මවාගත්ත එකක් නෙමෙයි. සින්දන් දෙකේ කියාදෙන පංචස්කන්ධයක පටලව ගන්න එපා. තේරුණාද? මේ පංචස්කන්ධය හදන්නේ ආයතන 6යි. තේරුණාද? මේ මෙහෙම පංචස්කන්ධයක් කියලා නැතුව ඔය ආයතන 6න් හදපු පංචස්කන්ධය වහන්නේ නීවරණ පහයි. දැන් ඔන්නේ දෙල්ලම තමයි අපිට වෙන්නේ. දැනුත් ඔය වෙන්නේ බලහනවා කියලා ඕකම තමයි. මොකද්ද වෙන්නේ? තණේ පංචස්කන්ධ හදනවා. ඒ ටික වහනවා නීවරණ. එතකොට නීවරණ ඩෝනේ ගුණ්ඩුවක් පෙන්නනවා. ඒකේ ගුණ්ඩුව තමයි මේ බණ හොඳයි නරකයි. දැන් ඉවර වෙයිද දන්නේ බඩගිනි ඕනෝ තමයි ගුරු කවුද හදලා දෙන්නේ නීවර තේනවා පංචස්කන්ධය හදපේක කණෙන් කරනවා දැන් හදනවා හදන්නේ වහන වහන්නේ කවුද නීවර දැන් බුදුහාමුදුරෝ පෙන්වන්නේ කොහොමද බුදුහාමුදුරෝ පෙන්වනවා ඉස්සෙල්ලාම නීවරණ යටපත් කරන්න එන්නම් මොකද්ද දන්නේ යටපත් කරනවා ඔයගොල්ලෝ විපස්සනා භාවනාවේදී කවදාවත් හිතුවද දැන් කය ගැන අවධානයෙන් ඉන්නවා කයේ තියෙන උණුසුම් සීතල එක එක තැන දැනෙනවා ඔවා ඔය දැනෙන ඒවා පංචස්කන්ධ තමයි ඔය දැනෙන්නේ පංචස්කන්ධයේ රූපය මොකෙන් හදන පංචස්කන්ධය කාය විඥානය කයෙන් හදන පංචස්කන්ධය ඔයගොල්ලෝ කියන්නේ නැහැ මේකට පංචස්කන්ධය කියලා ඔයගොල්ලෝ කියන්නේ ඔළුව රත් වෙනවා මාස් නටනවා ඇඟ දඟලනවා කෝම්බි කනවා ඔන්නෝ මේවා ටිකක් කියනවා ඔය මොනවද ඒ සංඥා එන්නේ ඒක හො ඒක දැන් හාමුදුරුවෝ කිව්ව හොඳයි කියලා අන්න චේතන ඇති කරනවා දැන් මනමිනියක් වගේ ඉන්නේ දෙව දිහා මම බලන්න කිව්වා නමුත් ඒගොල්ලෝ ඒක හොඳයි හොඳයි මම අරයක් කිව්ව මෙහෙම ඉන්නවා හොඳයි කියලා මටත් වෙනවා ඒ මොනවද චේතන හඳුනගත්තා රූපස්කන්ධය තමයි අර දැනෙන එක. උණුසුම් දීතල වැගිරෙන ගතිය, තද ගතිය, මස් පිළු නටනේම, විදුලි කොටනවා වගේ කම්පන, චංචල ඔය හැම එකම රූපස්කන්ධය. කොහෙන් හදන රූපද? කාය විඥාණයෙන් හදන රූපයි. ඊට පස්සේ ඒ හැදෙන එක ඒතන වේදනාවක් නැද්ද? ඔය කියන්නේ වාක්‍යානේ දැන් නිකන් පා වෙනවා වගේ දැනෙනවා. හරි සනීපයක් දැන් මෙහෙම බලආිනකොට. මොකද්ද? වේදනාව එන ඒ රූපින්ින් දැනෙන වේදනාව වැටුම් මේ මහා බ්‍රහ්මය ගැන දුන්නේ උලන්ට වේදනාව ඉතින් සැපයක් ගැන දුන්නා මහා බ්‍රහ්මය නෑ අර රූප ආරමුණේ හින්දා මේක තේරුම් ගන්න බෑ අපි දීතිය වෙන කවුරු හරි මේක ගැන දෙනවා තේරුණා නේද අර කයේ ආරමුණ හරහායි ඔක එන්නේ වේදනාව තමයි දැනෙන්නේ ඕකම තමයි පස්සද්දී පීතිය කියලා පස්සේ දිනුන වෙලා විපස්සනා සමාධියට දක්වාම ගියාම ඒක ප්‍රබල වෙනවා. අර වේදනාව තමයි ප්‍රබල වෙන්නේ. තේරෙනවද? හැබැයි වේදනාව ප්‍රබල වෙන්න ඕනේ වේදනාව විඳින්නේ නැති වෙන්න ඕනේ අර පස්සද්ධියයි ප්‍රීතියයි කියන ගුණෙ ඉන්නේ. ඔච්චර තමයි තියෙන වැරද්ද අපි. විඳින්න හිතිය හැටිය බොජ්ජංග දියුන්නේ නැහැ. තේරෙනවද? දැන් ඕක නේද විශ්ව ඒකට සංඥාව. සංඥාවන මොකද වෙන්නේ කියලා හෙව්වොත් ධර්මානුකූලව මෙන්න මෙහෙම තැනක් තියෙනවා. දැන් මේ වැඩසටහන වල ඒක කියන්න වෙන්නේ නැහැ. නමුත් මම මතක් කරන්නම් ඉන්ටර්නෙට් වල ඇති මේ බණ බලන පස්සේ කලහ විවාද කියලා සූත්‍රයකින් මාතෘකාවක් යටතේ දාලා ඇති බණ පුරා. සූත්‍රේ නම කලහ විවාද. ඒ කලහ විවාද සූත්‍රයේ එක තැනකදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ කලහ විවාදේ නැත්නම් මේ සූත්‍රයේ ප්‍රෝග්‍රෑම් වෙච්චි මේ බ්‍රහ්මේ කියලා තියෙන්නේ බ්‍රහ්මයාට විස්තරයක් කරන්නේ. ලස්සන තැනක් කියනවා මේ සංඥාව වේදනාවයි අතර සම්බන්ධය. ඒ කියන්නේ උපාදාන නැති තැනදී සංඥාවට මොකද වෙන්නේ කියලා කියන්නේ. සංඥාව දැනුත් තියෙනවා අරමුණ හරහා එන්නේ මොනවද පංචස්කන්ධයේ තියෙන අංග පහ. තේරුණා නේද? එතකොට සංඥාව කියන එක පංචස්කන්ධයේ අංගය. දැන් අර සූත්‍රයේ තියෙන විශේෂ ගාතාව මෙතන විතරයි ත්‍රිපිටකයේ මෙච්චර ගැඹුරින් මේ වගේ පැහැදිලි කිරීම බුදුහාමුදුරුවෝ සංඥාවට උපාදානේ නැති තැනදී සංඥාවට වෙන්නේ මොකද්ද කියලා කියන එක. ගාතාවක් තියෙනවා මෙහිම ගාතාව. න සංඥ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී. ඒවං සමේතස්ස විභූත රූපං සංඥා නිදානානි ප්‍රපංච සංකාරී. මේ ගැඹුරු මේ ගාතාවේ තියෙන අදහස් මම කෙටියෙන් කියන්නම්. න සංඥ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී කියලා මේ සංඥාවේ තියෙන විකෘතියක් ගැන කියනවා උපාදාන නැත්ද. තේරුණානේ? න සංඥ සංඤී සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියලා කියන්න බැරි තරක් ඔය. නමුත් එතකොට ඒ කියන්නේ මොකද සංඥාවක් තියෙනවා. න විසඤ්ඤ සංඤී සිහි නැතිවීම හෝ විසඤ්ඤ වෙච්ච තැනකුත් නෙමෙයි. මොකද මේ උපාදාන නැති තැන. තේරුණානේ? සංඥාවක් අහක් වුණොත් සංඥාවක් නැහැ කියන්නේ මොකද්ද? විසඤ්ඤ. එතන සත්‍යයක් නැහැ. මොකවත් නැති තැනක සත්‍යයක් නැහැ කියන්නේ ඒකයි. විසඤ්ඤි වෙන්න බෑ. සංඥාවක් තියෙනවා. ඊට පස්සේ දේශනා කරනවා එතනම ගැමුරේ නෝපිය අසඤ්ඤි. ඒ වුණත් මේ බුදුහාමුදුරුවන්ගේ සත්‍ය තියෙන දන අසඤ්ඤි වෙන්නත් බෑ. අසඤ්ඤ තලයක තියෙන මානසික සත්‍ය තියෙන්න බෑ. අසඤ්ඤි වෙන්නත් බෑ. නෝපිය අසඤ්ඤි. න විභූත සඤ්ඤි. ඒ සංඥාව මහා භූතයන්ගෙන් හැදිච්ච එකක්ම මිසක් වෙන එකකුත් නෙමෙයි. ternary ඒ කියන්නේ 아무තු මැජික් එකක් වෙන්න බෑ. මැජික් හොයාගෙන නිවන් තගින්න යන්න එපා. ඒකයි කියන්නේ මේ මැජික් කියන්නේ දිවුසන් වල කියන. බුදුහාමුදුරනේ සත්‍යේ මැජික් නෑ. නෑ විභූත සංඥා. ternary මහා භූතෝනේ පරිබාහිරේ කෙරෙකුත් නෙමෙයි. දැන් ඔයගොල්ලන්ට නිකන් උදාහරණයක් විදිහට ගන්න ඔයගොල්ලන්ගේ කය ගැන අවධානයෙන් ඉන්නවා මාස් නටනවා වගේ දැන්නවා විදුලි කොටනවා වගේ දැන්නවා ඔන්නෝක තමයි මේ කියන්නේ. ඕකේ ඉහළ ගුණය ඔය තැන ආවනම් ඉස්සරහට වඩන්න බහුලීකත කරන්න. ඔතන තියෙන්නේ ඔය කියන්නේ නෝපි අසඤ්ඤී කියන අසඤ්ඤතලයක තියෙන්නේ. දැනෙන්නේ නැද්ද මොකෝ? සංඥාවක් නැද්ද? තියෙනව නේද? මොකද සංඥාව? අර කය දැනෙන එක. ඒක හඳුනගන්න පුළුවන් කියන එකනේ සංඥාව කියන්නේ. මොකක්ද එකක් හඳුනනවා හරියට දැන නැති වැඩි ඒක තන්නේ නැහැ නේද? තේරුණා නේද? ඊට පස්සේ න විභූත සංඥා කියන්නේ දැනෙන්නේ ශරීරයෙන් හටගත්තේ මේ මහා භූත ටිකෙන් හටගත් එකක් මිස මහා බ්‍රහ්මයේ කෝ දෙවියෙක් ගෙනත් දීපු එකක්ද නේ? තේරුණා නේද? එහම 아무තු ඉන්ද්‍රජාලයක් නෙමෙයි මේ පංච මේ කියන රූපස්කන්ධය මේ ශරීරයෙන්ම ගොඩ නැගිච්ච ඒ මොහොතේ දැනෙන එක. ඒක තමයි න විභූත සංඥා. ඒ ඔහොම ගිහිල්ලා ඊගාට කියනවා න සංඤ සංඤී න විසඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී ඒවන් සමේතස්ස විභූත රූපා. මෙන්න මේ වගේ තැනකට ආවොත් මේ රූපය ඉක්මවා ගියා වෙනවා. තේරුණානේ? රූපය ඉක්මවනවා කියන්නේ රූපය නැති වෙනව නෙමෙයි. ඔය රූපය ඉක්මවනවා කියන තැනයි උපාදාන නැති වෙනවා කියන තැනයි දෙකම එකයි. තේරුණානේ? ඒක උපාදාන නැති වෙන තැන ගැන වෙන විස්තරයක් ඔය තියෙන්නේ. අර බ්‍රහ්මයේ කොට කියපු විස්තරයක් හින්දා අපිට මේක ගැලපෙනවා අඩුයි. මොකද බ්‍රහ්මයා කියන්නේ කවුද? අරෝපාවචර අසඤ්ඤීකේ හොඳට අත්දැකීම් තියෙන කෙනෙක්. එයාට කියනකොට අපිට තේරෙන්නේ නැහැ. ඔයාට නිකන් කිව්වත් තේරෙන්නේ. තේරුණානේ? ඔයගොල්ලන්ට තේරෙන්න නම් ඒ තේරෙන්න. අඩු ගන්න විපස්සනා වේ ඔතෙන් කියන්න ඕනේ. එතකොට තේරෙනවා. ඔය කියන කතාවේ මොකක් වන්නේ? ඔක ඇත්තයි කියලා. එහෙනම් භාවනා කරපයිද තේරෙන්නේ? එයාට තේරෙන්නේ. ඒ නෝ එතනින්දලා කියන ඒවා සමේතස්ස විභූත රෝගං සංඥා නිදානානි ප්‍රපංච සංකා. ඔන්න ඊගාව උතර තමයි හරි ධර්මයේදී උදාහරණ අවසානයේ දේශනා කරනවා සංඥා නිදානානි ප්‍රපංච සංකා. ප්‍රපංච සංකා කියන්නේ ප්‍රපංච කියන්නේ තණ්හාවේ පැටවෙන්න. තණ්හාව ලියන ක්‍රමයට කියන නම. තණ්හාව සංවර්ධනය තණ්හාව කරන වැඩියට කියනවා ප්‍රපංච හදනවා. එහෙනම් මෙතන කියන්නේ මොකද්ද? මේ තණ්හාව ලියලන්නේ භවයක් හදන්නේ අලුත් හෝනෝ භවිකා නන්දි රාගසගතා තත්ත්ව අභිනන්දනී කියන විදියට මේ භවය හදන්නේ මොකක් නිදාන කරගෙනද? ඔන්න හොඳම රහස අහුවෙන්නේ සංඥා නිදානානි ප්‍රපංච සංකා. සංඥාවෙන් තමයි ප්‍රපංච හදන්නේ. සංඥාව නිදාන කරගෙන සංඥාව ඇසුරු කරගෙන තමයි මේ තණ්හාව සක්‍රිය වෙන්නේ කියලා කියනවා. හැබැයි මේ මම මතක තියාගන්න අපිට කියපුවා නෙමෙයි. මේවා විශේෂ මානසික මට්ටම් වල අයට කියපුවා. අපි ඉගෙන ගන්නකොට අපි ධර්මයක් හදාගලා ප්‍රායෝගිකව ගිහිල්ලා නිකන් තරකින් ගන්න නැතුව යන්නත් වෙයි. තේරුණා නේද? එහෙනම් ඒකම අපිට බුදුහාමුදුරු උගන්වන්නේ සංඥා ස්කන්ධය ළඟට තියෙන්නේ මොකද්ද? ආන්නරි සංස්කාර ස්කන්ධය කියන්නේ සංස්කාර නේද චේතනාව. ඒතර සංස්කාර නේද තණ්හාවෙන් කරන කාර්යය. එහෙනම් බලන්න සංඥා නිදානානි රූපංච සංකා කියන්නේ සංඥාව හේතු කරගෙන තමයි සංස්කාරය කරන්නේ කියලා. අපිට තේරෙන භාෂාවට හැරෙන්න ඕකයි. තේරුණානේ? ඉතින් දැන් ඒ විදිහට දිහා බැලුවම දැන් මෙතනින් ගන්න තියෙන්නේ ඔයගොල්ලෝ කය ගැන අවධානයෙන් ඉන්නකොට ඔය උණුසුම් සීතල රස්නේ එතනින් යාම කම්මස් නටනවා චංචල කම්පන කියන්නේ දකින්නේ ඒ මොහොතේ හදන පංචස්කන්ධයේ විනිවිදගෙන කාය ආයතනය කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඔක දැනගන්න ඕනේ නැහැ. ඔහොම ඉන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන මලමිනි වගේ ඔහොම ඉන්නේ. ඉතින් ඉන්න ඕක. හිටියන් රස්නේ කියලා. ඉතින් ඕක ඕක තමයි ඔය කරන වැඩේ. මොකද්ද කරන වැඩේ? මේ කියපු ප්‍රශ්නේ තියෙන කාර්යය. මොකද්ද කාර්යය? පංචස්කන්ධයේ විනිවිදගෙන එම පංචස්කන්ධයේ හදන ආයතනය දක්වන. ඕක තමයි ඔය කරන විපස්සනා. එහෙම දැක්කොත් මොකද වෙන්නේ? සංඥා නිදානානි ප්‍රපංච සංඛා කියන ප්‍රපංච සංඛා කැපෙනවා. තේරුණානේ? ඒ කියන්නේ මොකද්ද? සංස්කාර ස්කන්ධය අහෝති වෙනවා. චේතනා නැතුව යනවා. නමුත් චේතනා නැති වුණා කියන්නේ අනිත්‍යක නැති වෙනවා. රූප ස්කන්ධය නැති වෙනවද? වේදනාව නැති වෙනවද? සංඥාව නැති වෙනවද? නැහැ. එතන වේදනාවට වෙන්නේ තමයි වේදනාවට එන්නේ පිළි සම්බොජ්ජංගේ පස්සත් සම්බොජ්ජංගේ තත් දක්වා දිනු කරන වේදනාව ඒක. බොජ්ජංග බවට හරවනවා එහෙම හිතියෝ. තේරුණානේ? ඉතින් ඉඳලම බලන්න වෙන විදිහකින් බෑ. ඉඳලම බලන්න. ඉතින් හැමතැනම විපස්සනාව කියන්නේ මේ ධර්මයට අනුගතයි. මොකද්ද? පංචස්කන්ධයේ විනිවිදගෙන එම පංචස්කන්ධයේ හදන ආයතනයේ දකින්න එක විපස්සනාවයි. ternaryද ඔයගොල්ලෝ කය ගැන මොන මිනිහක් වගේ අවධානයෙන් හිටියම් වෙන්නේ ඕකමයි. ඕකමයි වෙන්නේ. දකින්නේ ඕක තමයි. අපි නොදන්නේ මේක අර ටියුෂන් එකේ උගන්වලා තියෙන කාය ආයතනයේ ඕක නෙවෙයි. ඉතින් ඒක හිතාගන්න බෑ. ටියුෂන් ගියේගේ වැරද්ද තමයි එතන තියෙන්නේ. ඒක බුදුහාමුදුරන්ගේ වැරද්දක් නෑ. ඔයගොල්ලෝ දකින්නේ පංචස්කන්ධයේ වෙනුවෙන් ගැන ආයතනය තමයි. ඔබ බහුවෙනකොට අනික් ඉන්ද්‍රිය වලට බෝ කරලා ගියි. ඇහැටක් ගියි. කනටක් ගියි. කනට වේනවා එතෙන්දී. ශබ්ද ඇහෙනවා ප්‍රතිචාර නැහැ. එතකොට මොකද වෙනවා? කනෙන් හැදෙන පංචස්කන්ධයේ විනිවිදගෙන දකින්නේ සෝත ආයතන. දැන් අනික් ගොඩාක් අයට හරියන ප්‍රශ්නයක් තියෙනවා භාවනා කරලා ඔය වගේ තත්ත්වයකට ගියාට පස්සේ ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මනසින් එන ආරමුණ කොච්චර හරි කට්ටියම කියන්නේ අනේ ඉස්සර වගේ නෙමෙයි භාවනාව පිළිලා උඹා ජාති කල්පනා කරනවා ඒ ඉස්සර වගේ නෙමෙයි මහා විකාර දේවල් මතක් වෙනවා කල්පනා වෙනවා ඉතින් දැන් ඒක කල්පනා වෙන්නේ ඒක ඉස්සර දැනුම් කල්පනා වෙන්නේ නැද්ද නෑ කල්පනා වෙන්නේ ඒක අල්ලගන්න දිනු වෙච්ච සතියක් නෑ කේරොනේ අතෙන් දිහා කල්පනා වෙනවා නෙවෙයි අමුතුමින් හැදුන්නේ නැහැ මේ හිතිය මමමයි එතන ඉන්නේ මගේ ගුණමයි ඒ තියෙන්නේ මොකන්ද වෙනස දැන් දිනු කරගත්තේ සතිපට්ඨානෙන් අර පංච ඉන්ද්‍රියෝන් ග්‍රහණය කරනවා අර අරමුණු වැඩියෙන් අභ්‍යන්තරයේ තියුන් ඒවා ග්‍රහණය කරනවා අර తත්ත්‍ව తත්ත්‍ව අභිනන්දනී කියන ගුණයෙන් තණ්හාව පැනලා දැහැ ගන්නෑ එතකොට මොකද වෙන්නේ පෝච්චේනා වගේ අරමුණේ දැන් මේක පිළිුණා කියලා ඔන්න අඳෝලා. ඊට පස්සේ බුදුන් වහන්සේයි මල් පූජා කරයි මොකද භාවනා පිළිහිලා. ඒක තමයි දැන් නැති අය කරන්නේ. තේරුණාද? ඒක නෙමෙයි වෙන්න ඕනේ. අතන වෙන්නේ දැනගන්නේ සති දිනුනේ. එතකොට මොකද කරන්න ඕනේ? ඒක ග්‍රහණය කරන්නේ නැතුව ඒක ගැනත් මලමිනියන් වගේ අවධානයෙන් ඉන්නවා නම් එතන තියෙන්නේ ඔය මනෝ ඉන්ද්‍රිය හරහා මනෝ ආයතනය හරහාදන පංචස්කන්ධය කියන්නේ පංචස්කන්ධයේ විනිවිදගෙන මනෝ ආයතනය දන්නවා මන ආයතනය. ඒක කියලා අපි දන්නේ නැහැ ඉගෙන ගන්න නැති හින්දා තමයි රැවටෙන්නේ. තේරුණාද? ඔය හැමතැනම තියෙන එකම දෙයයි. දැන් ඊට පස්සේ අනික් ඉන්ද්‍රියන් වලට ටික ටික අර පුරුදු කරපු එක ගේනවා කයෙ රින්ගගෙන ඉන්න දෙන්නේ. තේරුණා නේද? කයෙන් ඉස්සෙල්ලා දැන් භාවනා කරන්න ඉගෙනගෙන භාවනා කරලා ඉඳගෙන භාවනාවෙන් හඳුනගන්නේ කොහොමද? කයෙන් හදන පංචස්කන්ධයේ විනිවිද දැකගෙන කාය ආයතනේ දකිනවා. ඕක හැමදාම දැකදක හිටියා කියලා මේක බුදුහාමුදුරන්ට වැඩිපුත් නෑ. සංසාරේ අනිත්කින් හදනවනේ එතකොට තණ්හාව. ඒක දිනු වෙනකොට මොකද කරන්නේ? අනික ආයතන වලට මේක හිමින්තරේ ගිහි ඔයගොල්ලෝ වැඩියෙන් ඉක්මනින් ගන්න කියලා දිනුසන් යන්න එපා. ඔයගොල්ලන්ගේ ක්‍රමානුගමනය කරන්න බෑ. ඔයගොල්ලෝ නිකන් ඉන්න ඕනේ. එන වෙලාවේ ඒක වැඩිද. තේරුණා නේද? ඒකට කරන්න තියෙන අර භාවනාව බහුලිකට කරගන්න. අවධාරි මේ ඉන්ද්‍රියන් හයකවත් ඇවිදිලා හැම මොහොතකටවත් ආවොත් එයා රහතන් වහන්සේ කියන්නේ. තේරුණා නේද? මොකද එතකොට රහතන් වහන්සේගේ ගුණයේ මේ කියපු ධර්මානුකූල විස්තරය. රහතන් වහන්සේ කියන්නේ කවුද? ආයතන හයෙන් හදන පංචස්කන්ධ සෑම මොහොතකම විනිවිද දැකලා එම ආයතනේ දකින්න. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඔය භාවනාවේ මොකක්ද? කොටු කරලා ආයතන හයෙන් පහක් නොසලකා හැරලා ඒවා ගණන් ගන්න තියෙන්න පුරුදු වෙලා කාය ආයතනෙන් හැදෙන පංචස්කන්ධයේ විනිවිද දකින්න පුරුදු වෙනවා. පුරුදු වෙලා ඔබට තව කාලයක් බහුලීගත වෙනකොට මේ මොකද කරන්නේ? ඔය දැනුම, ඔය අත්දැකීමම ඒ අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතිය දිනු වෙච්ච ඉන්ද්‍රිය පද්ධතියෙන්ම ටික ටික අනිත්පට ගේනවා. එතන ගෙනල්ලා අරහතන් වහන්සේගේ මානසික මට්ටමට ගේනවා කවදා? ඔබ තමයි මේ බුදුහාමුදුරු වෙන්න දන්නේ. නැතුවයි එක එක්කෙනා කියන්නේ ඒවා මෙතන වෙලා හරියන්නේ නැහැ. ඒවා හදාගත්තේ. නෑ කාය එහෙම මේ වැරදි ආයෝ පටලෝව ඉන්ද්‍රියකින් වෙන් කරන එකක් කරා. ආයතනින් විතර ආයතනයක් කියන්නේ නිෂ්පාදනය. ආය දැන් මොකක් හරි වචනයෙන් මතක බලන්නකෝ. සිංහල වචනේ ගන්නකෝ. ඉන්ද්‍රිය කියන එක වෙනම එකක්. ඉන්ද්‍රිය කියන්නේ චක්කු ඉන්ද්‍රිය. ඕකෙන් කරන්නේ මොකද? රූප වෙන් කරන. චක්කායතනේ. එතකොට චක්කායතනේ චක්කු ඉන්ද්‍රිය කියන්නේ දෙකක් බුදුහාමරගේ ධර්මයේ. ඉන්ද්‍රියකින් කියන්නේ රූප වෙන් කරනවා. වෙන් කරපු සියලුම රූප පංචස්කන්ධ හදන්න බාර ගන්නෑ. එකකින් දාලුවන්ට එළිය බලා ඉන්නකොට හුඟක් ජාති පේනවා. වේනේවා තමන්ගේ ග්‍රහණයට අහු වෙන්නේ සීමිත ගාන. ඒ කියන්නේ ඒ තණ්හාවට ඕන එක විතරයි යා ග්‍රහණය කරගන්න. කෝනෝ භවිකා නන්දිරාග රාගතා తත්‍ර අභිනන්දනී කියන්නේ උන්නේ ಗುಣ. දැන් ඔයගොල්ලෝ ඇස් අරගෙන ඉන්නකොට එළිය ගොඩක් පේනවා. ඔයගොල්ලෝගේ තණ්හාවට ඕන එකයි ග්‍රහණය කරන්නේ. හරි ඉතිවත් අර ඒ තණ්හාව ග්‍රහණය කරගෙන තමයි ආයතන මට්ටමකට යන්නේ. එන්නේම ඉන්ද්‍රිය නෙමෙයි, ඉන්ද්‍රිය එක ආයතන එක. ඔය පැටලෙවිල්ල කොච්චර ඔය ටියුෂන් වල තියෙන. දැන් පටිසම්පාදේ කොච්චර වරද්දගෙන තියෙද? දැන් මෙන්න මෙහෙම වෙනවනේ. ඉන්ද්‍රිය කියන්නේ එක, එතකොට විඥාණය කියන්නේ ඉන්ද්‍රියට සමානයි. දැන් චක්කු ඉන්ද්‍රිය, චක්කු විඥාණය. එහෙම කියනවා නේද? දැන් බලන්නකො මෙන්න මෙහෙම එතකොට පටිසම්පාදේ කොයි තරම් පටලෝකන තියෙද මිනිස්සු. මොකද්ද? අවිද්‍යා පත්‍ය සංකාර. සංකාර පත්‍ය විඥාන. දැන් විඥානේ කරන්නේ මොකද්ද? වෙන් කරන එක. එතකොට අවිද්‍යාව කියන්නේ මමත්වය. දැන් ඔයගොල්ලෝ අවිද්‍යාව තියෙන හින්දා ඒ වාඩි වෙලා බලනවා. ඔබ පිළිගන්න කැමති නේ? ප්‍රශ්නේදී එන්නේ ඔච්චරයි. දැන් අවිද්‍යාව තිබුණ හින්දා නෙවෙයිද බලන්න. මමයි කියන හින්දා නෙවෙයිද බලන්න. දැන් මම නැති සංකල්පයන් නම් ඔය මන හෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට බන නෙවෙයි ඇහෙන්නේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ වෙලාවේ හදන පංචස්කන්ධයේ විනිවිදගෙන දකින්න ආයතනෙ. එහෙම අහපනවන්න පුළුවන්. ඒ විපස්සනාව කොහොමද දිනු වෙච්ච කෙනෙකුට විතරයි. දැන් ඔයගොල්ලෝ බනහන්නේ මොකද? අවිද්‍යාව. මම කියන සංකල්පය අවිද්‍යාව. එහෙනම් බනහන්න වාඩි වෙනවා කියන්නේ කාය සංස්කාරය. අවිද්‍යාවෙන් මොනවද වෙන්නේ? සංස්කාර. සංස්කාර කීයද තියෙන්නේ? එක වර්ගීකරණයක තියෙනවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. තව වර්ගීකරණයක බුදුහාමුදුරුව පෙන්නලා තියෙනවා පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනෙන්ජ සංස්කාර. දැන් අපි නිකන් ඔය කාය සංස්කාරයන් නෙමෙයි වාඩි වෙලා ඉන්නේ. දැන් වාඩි වෙලා හිටියේ මම මෙච්චර වෙලා වාඩි වෙලා හිටියා කියලා වෙන් කරේ කවුද? විඤ්ඤාණ. තේරුණාද? එහෙනම් දැන් විඤ්ඤාණයක් හටගන්න බුදුහාමුදුරුවෝ පෙන්නන සංස්කාරයක් තියෙනවා. සංස්කාරයක් තිබුණ තැන ඉඳවට ඒක සංස්කාරය හඳුනගන්නේ කවුද? විඤ්ඤාණය. ඒ සංස්කාරය කරන්නේ කවුද? අවිද්‍යාවෙන් හදපු මමයි. එහෙනම් උදේ ඉඳලා අද උදේ නැගිටිලා පස්සේ මේ දක්වාම කරේ ඔය දෙල්ලම නෙමෙයි. ඕකම තමයි ජී සංස්කාරයම කරන්නේ, ඔය දෙල්ලම තමයි. සංස්කාර කරනවා විවිධ දේවල්, අරක හොඳයි මේක හොඳයි කියලා. ඒක මං කරා කියලා තේරුම් ගන්න කවුද? විඤ්ඤාණය. එහෙනම් අවිද්‍යාවත්ජා සංඛාරා, සංඛාරයෙන් නිසාවෙන් පත්‍ය කරගෙන ඇති වෙනවා විඤ්ඤාණය. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේක උත්පත්ති මෙහෙන් මෙහෙම උපදිනවා, මේක නාම රූපයයි, මේ විකාර කරලා ටිවිසන් ගිහලා මරුවෙයි. බුදුහාමුදුරුවෝ තරල දේශනාවක් කරලා ටිවිසන් ගුරුවරු මේක සංකීර්ණ කරලා ඔයගොල්ලන්ට අමුතු ධර්මයක් දීලා විපරීත වෙනවා. තේරුණාද? ඒකට හේතුව මොකද? බුදුහාමුදුරුවෝ කියන එක පිළිගන්නේ නැති. ශ්‍රෝතවත් ආරණාවක වෙන්න කැමති නැහැ. ඔයවත් යන ගුරුවරුන්ගේ ඕනේ වෙන්න කැමති. තේරුණාද? ඒ ගුණේ හින්දා අපිට වෙච්ච හානි. අර විකාරේ බදාගෙන අපි යනවා. නාම රූප හොයවෙන. තේරුණා නේද? දැන් එතකොට විඥාණය ඇතුණා. ඊට පස්සේ මොකද්ද මේ කියන්නේ? දේශනාව කියන්නේ පරිසම්බය. විඥාණ පත්‍ය. අන්න නාම. ඔය නාම රූපී කියන්නේ මොකක්ද? නාම රූපය කියන්නේ දැන් පේනවද? අතන තිබුණා ඉස්සෙල්ලා ඉන්ද්‍රිය, චක්කු ඉන්ද්‍රිය. එතන චක්කු විඥාණය. චක්කු විඥාණයෙන් කරේ මොකද්ද? වෙන් කිරීම. චක්කායතනයෙන් කරන්නේ මොකද්ද? පංචස්කන්ධයක් හැදීම. එහෙනම් වෙන් කරපු පමණින් පංචස්කන්ධයක් හදන්න බෑ. වෙන් කරගත්ත එක හරව ගන්න ඕනේ නාම රූපයකට. එහෙනම් වෙන් කරපු එකේ තිබිච්ච ස්වરૂපය සංවර්ධනය කරනවා නාම රූපයට. විඥාන පත්‍ය නාම රූපය. මේක නාම රූපය අල්ලගෙන නාම රූප පත්‍ය මොකද? ආන්න ආයතන එනවා නේද? දැන් ගන්න පංචස්කන්ධය ගන්න නාම රූපය ඕනේ. වෙන් කිරීම විතරක් වෙලා බෑ. තේනවා නේද? එහෙනම් වෙන් කරපු එක අර කියන සංහාවෙන් අර තත්ත්ව අභිනන්දනී පොනෝ භවිකා නන්දිරාරසාවතා කියන මෙන්න මේ බුද්ධ වචන තුනට අනුව තණ්හාව හැදිරෙනවා. මේක තමයි තණ්හාවේ රාජකාරී තුන. මෙන්න මේ තුනෙන් තමයි ওই නාම රූපය හදන්නේ. කියලානේ හැදුවා මොකද වෙන්නේ? මේක මේ ටික හදන්න උදව් වෙනකොට ආයතන දැන් මේක සංකීර්ණ එකට යන්නේ. දැන් එකක් අර එකක් ගන්න බෑ. දැන් විඥාන පත්‍ය නාම රූපන් නාම රූප පත්‍ය සලායතන. එහෙම නේ තියෙන්නේ. සලායතන කියන්නේ මේ ආයතන. සලායතන පස්ස පත්‍ය පස්ස කියන්නේ මේ පංචස්කන්ධයේ ඔයගොල්ලෝ ඔය දීතල උෂ්ණ කියලා හඳුනගන්නේ ස්පර්ශය තමයි. දැන් මොනේ? ඒකෙන් හින්දා ඔය පරිසම්පාදේ නම් වැරදි විදියට ගන්න එපා, හොයන්නත් එපා, බලන්නත් එපා, වැඩකුත් නැහැ. ඔයගොල්ලෝ උපාදාන නැති තැනකට යන්න එතන ඉතුරු වෙන්නේ ওই ධර්මය තමයි. එහෙනම් ওই සාරව ධර්මය ඕක සංකීර්ණ කරලා අදෙවිය නෙමෙයි. බුදුහාමුදුරුවනේ පිරිනමන බෑනේ. අවුරුදු 400 වෙනකොට පටන් ගත්ත ගැට්ටි පරිසම්පාදයේ සංකීර්ණ කරන්න. ඒ වෙලේ තියෙන අහු මුළු ඕන තරම් අපිට බලපානුනේ. නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඒ කාලේ ඕන සූත්‍රයක බලන්න පරිසම්පාදයේ වැඩිමින් කියලා තියෙන්නේ චතුරාර්ය සත්‍යය. ඔබ විද්‍යාන්ත ඉන්දියාවේ හිටිය ප්‍රබලම උපතේ ලොකු ප්‍රකාශයක් කරා ඉන්දියාවේම මේ ධර්මයේ සංකේතන කරේ මේ පටිච්චසමුප්පාදය ගැන වැඩි වර්ණාවට ගිහිල්ලා කියලා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරෙන්නේ නැති ධර්මයක් බවට හැරවිලා අදත් ලංකාවේ වෙනවා. තේරෙනවා නේද? ඒක ප්‍රබල සාක්ෂිය අරගෙන නිකම් පරේක්ෂණයකින් නෙමෙයි කිව්වේ. බුද්ධ ආගම වගේම ජෛන ආගම අනිකුත් වේදාන්ත ඔක්කොම අද්වේදාන්ත අධ්‍යයනය කරලා ඒ සූගත ප්‍රකාශ කරනවා. මේක සංකීර්ණ කරේ මේ පටිච්චසමුප්පාදයේ බොරුවට වර්ණනා කරන්න හින්දා. තේරුණානේ පටිච්චසමුප්පාදයේ තියෙන තැන අපි දන්නේ නැහැ තියෙන්නේ උපාදාන නැති වෙන තැන. දැන් එතකොට තේරුණානේ මේ ආයතනය කියන එක එහෙනම් විඥානය තිබිලා ඒක නාම රූපයක් බවට හැරුණාට පස්සේ උපදින එක. හටගන්න ආයතනයෙන් කරන්නේ මොකද පංචස්කන්ධයක් හදන එක. පංචස්කන්ධේ තමයි පස්ස ස්පර්ශ වෙන්නේ අපිට. එතන එතකොට තමයි ඔයගොල්ලෝ කියන්නේ මට සීතලක් දැනෙන ඕනෙවි. මස් නටනවා බෙල්ලේ. ඔය පංචස්කන්ධ තමයි. ඕක තමයි බුදුහාමුදුරුවෝ කියන පංචස්කන්ධ. ඈ? දැන් පංචස්කන්ධය ගැන ගන්න తీරණය පංචස්කන්ධයේදී ස්පර්ශය හරහා එනවනේ මූලික හැදෙනීමක ඒක රූපස්කන්ධය. වේදනාවක් එනවනේ වේදනා ස්කන්ධය කියන්නේ ඒක ගැන තමන්ගේ ආවේනික වේදනා ස්වરૂපයන් සංසාරේ තියෙනවා. ඒක අපේ ඇතියක් නෙවෙයි ඒක ධර්මයක් ලෝකේ. මේ පංචස්කන්ධයේ ධර්මයක් ඒක. ඊට පස්සේ සංඥාවක් හඳුනා ගැනීමක් එනවා. අන්න එතනින් පස්සේ තමයි අපේ සංස්කාරය වෙන්නේ. සඤ්ඤා පංචස්කන්ධේ නේ පංචස්කන්ධයේ තියෙන එක අංගයක්. පංචස්කන්ධයේ තියෙන එක අංගයක්. හඳුනාගන්න. සඤ්ඤාව කියන්නේ හඳුනාගන්න. දැන් බණ ඔයගොල්ලෝ හඳුනා ගන්නෝනේ. මේ බණ හඳුනා ගන්න. මේ කියන්නේ මොනවද? පටිච්චසමුප්පාදේ කියලා හඳුනා ගන්න සඤ්ඤාව. ඒ තින්නම් ඔයගොල්ලෝ නිකන් ඉන්නේ නැන්නේ. ඒ බණ හොඳයි. මට ඒ බණ තේරෙන්නේ නැහැ. ඔය මොකද්ද? සංස්කාරස්කන්ධ. එනවානේ අපේ චේතනා පූර්වක සිදුවෙන දේ සංස්කාර. නැත්නම් මේ විපරීත ධර්ම යන්න එපා. මේ බැරෑරුන් ඒව පාඩම් කරගෙන මහ විකාර කරන්න ගිහින් ඔයගොල්ලන්ට චතුරාර්ය සත්‍ය කවදාවත් දකින්න බෑ පිස්සෙක් වෙන්නේ. එනවානේ මේ ධර්මයේ තියෙන්නේ බොහොම සරලද? මේ ඕනෙත් නෑ. ඔය කියන තුලිය කරන්නේ ඒයි. උපාදාන නැති වෙනවා හඳුන ගන්න පුළුවන්. එනවානේ එතන ඔය කියන ගුණ ඔක්කොම තියෙන්නේ. ඒක බහුලීගත කරන්න වෙයි ගොඩක්. ඒතන වටිනවා කියලා තේරුම් ගන්න. එච්චරයි එතන තියෙන වැරද්ද. මොකද අපි ළඟ තියෙන විපරීත බුද්ධියෙන් ඉඳලා. ඈ? උපාදාන නැතුව හොඳ වෙන්නේ. නරක වෙන්නත් බෑ. හොඳ නරක ભેදයෙන් තොර වෙන්නත් බෑ. උපාදාන තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් මේ වෙලාවේ මේකනේ උපාදාන නැතුව ඉන්න දෙයක් නෑ. තේරුණාද මේ වාදානේ කියන එක ලැජ්ජ වෙන කාරණයක් නෙමෙයි මේකම තමයි අපේ ජීවිතය. දැන් මේ වෙන්න දැනගන්න ඕනේ මොකද්ද? බොරුවට රඟපාන්න යන්න ඕනේ නැහැ. උපාදාන නැතුව මං ඉන්නවා කියලා. උපාදාන නැති දැන් හඳුනගන්න. ඒ තමයි ඒකයි බුදුහාමුදුර දේශනා කරන්නේ. අනික ඔය තියෙන හොයමතන තියෙන උපාදාන. ඒක හඳුනගත්තත් හරි. නෑ. නවත් තා මේ සංඥාව නිට්ටයයි හෝ අනිත්‍යයි කියලා ගන්න එක වැරදි. සංඥාව හින්දා අර දැන් බුදුහාමුදුරන්ට ඕනේ මේවා දිනු කරලා තණ්හාවෙන් ප්‍රපංච හදන එක නවත්ත ගත්තොත් දිනු. ඒ කියන්නේ සංස්කාර නොකර හිටියොත් හරි සංඥාවක් තියෙනවා. ඒක ඉතින් ලේසියෙන් එහෙම නිකන් හිතල මතල සාකච්ඡා කරලා ඉන්න බෑ කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ. ඒකට ඒකායන මාර්ගයක් තියෙනවා. මේකට වෙන මාර්ග නැහැ. මේක තමයි ඔයගොල්ලෝ කරන භාවනාව කරගෙන යන්න. එතකොට ඔය කියන කොම දේවල් සිදුවේවි. තේරුණානේ? ඒ සිදුුණාද නැද්ද කියලා දැනගන්න උවමනාවකුත් නැහැ. අපි සාමකෝනේ බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා මේක. තේරුණානේ? දැකලා තියෙන දේනේ අපිට කරන්න කියන්නේ. අර ඒ වුණාට අර 21 වෙනි දවසේ ඉඳන් එහෙම බෑ. අපිත් දැකලාම ඉන්න ඕනේ කියලා මතෙ ඉන්නවනේ. ඒකින් දැන් මේ කියන්නේ. ඉස්සර මිනිසුන් කොහොමද දාවන්නේ? ඒකින් ද කරායිවරයි. සංසාරේ කියලා. අපිට හිම බෑ. ඒක වෙන්න හැටි දැනගන්න. තේරුණානේ? ඒක හිත කල් යනවා. මුලක් කල් භාවනා කරන්නත් ඕනේ. ඉතින් වෙන විකල්පයක්වත් නෑ. තව මායතන තව කල් යනකොට අවුරුදු 3000 විතර යනකොට මේ ගුණය තව වැඩි වෙන්න ඕනේ හරිනවා. තේරුණානේ? මෙහෙමත් බෑ. ඒක හිඳ සාසනීය විනාශ වෙන්නේ කොහොමද? දැන් අවුරුදු 5000කින් ඉවරයි කිව්වෝ. ඉවර වෙන දැන් කියා දෙන්න පුළුවන් නේද? නැත්නම් මේ ධර්මයේ නැතිලා නෙමෙයි මිනිස්යාගේ විපරීත මනස වෙනස් වෙනවා. තේරෙන හැමෝම දැන් බුද්ධහ වෙනකොට හැමෝම බුදුන් වෙනවා. දැන් නම් භාගයට භාගයක් නෙ ඉන්නේ. දැන් බුදුවරු ලංකාවේ තියෙනවා භාගයක් විතර. බන්ධන වෙනකොට මොකද වෙන්නේ? බුදුවරු විතරයි හිටියේ. ඒකවල මේ ධර්මයෙන් වැඩන්නේ. දැන් භාගයක් හිඳින්න මෙච්චර මාරු නම් සියර දීහුන් හැටිය මොකව වෙන්නේ නැහැ සාහනදී වල. එන්නේ. ඔබ තමයි වෙන්නේ වෙන කිසි දෙයක් මෙතන වෙන්නේ. ධර්මයේ ධර්මයමයි. ඔය කියන විදිහට හොම්මම දියේයි. කියන මිනිහ කිසි දෙයක් අහන්නේ නැහැ සමුන් බුදුන් කියලා හිතන. මෙහෙම වෙන්නේ කොහොමද මට තේරෙන්නේ නැහැ බුදුන් ගැන දිත්තේ. ඒ මෙච්චර දැනුමක් තියෙන අපිට කියලානේ පටන් ගන්න. ඒතර නීවරණනි මේ දැනුමක්ද කියලා අපි පිළිගන්නේ. නීවරණ ග්‍රහණයට අහු වෙන එක තමයි මේ දියුණු වෙනවා කියන්නේ. ටික ටික ග්‍රහණයට අහු වෙවි නීවරණ රාජ්‍ය වෙනවා. එහෙනම් අර ඉස්සර ආධිකාරයේ ඉන්නේ මිනිස්සුන්ගේ නීවරණ අඩු. ඔබ තේරුම් ගන්න මේ. තේරුණානේ. දැන් අපි නීවරණ වල ග්‍රහණයට අහු වෙලා වැඩි. දැන් මේ ධර්මයක් ඉවරයි. දැන් කාලය ලවස්තාව තියන වෙලාවට කීපියා තම මොනවා හරි අහගන්න තියෙද? කාය ඇතනින් හදන පංචස්කන්ධය විශ්ව තේරුම් ගන්නකෝ සක්මන් කරනකෝ. දැන් අපි කාය ඇතනින් හදන පංචස්කන්ධයට කොටු වෙන්න ඕනේ ඉස්සෙල්ලම. කොටු වෙනවා කියන්නේ මොකක්ද? ඇහෙන ශබ්දක අනුනට ගණන් ගන්න නැතු ඉන්න තත්ත්වයට භාවනාව හැදෙන්න. මතක් වෙනේවා නොසලකා හැරලා ඔහි මතක් වුණාට කමන්නේ ඒක ලොකු වෙන්නේ නැතුව භාවනාවේ වම් කකුලටයි දකුණු කකුලටයි අවධානය තියාගෙන පුරුදු වෙන්න. දැන් ඊට පස්සේ කොන්ද රිදෙනවා අර මේවා ඒව ගණන් ගන්න නැතුව අර භාවනාවට කයේ වෙන තැන් වල දැන් මේවා නොසලකා හැරලා භාවනාවට හිත තියාගන්න සතිය පිටවන්න කාලයක් පුරුදු වෙන්න. එතකොට පංචස්කන්ධ හදන්නේ කොහෙන්ද? දෙපොරයි තියෙන්නේ. වාම් කකුලේ ඉන්න හදනවා. යටිපතුලේ ස්පර්ශ හේතු කරගෙන දකුණු කකුලේ ස්පර්ශ හේතු වෙනවා. ඔය ගොල්ලන්ට තේරෙන්නේ වාම ස්පර්ශ වෙන්නේ. මොකද්ද ඔය තේරෙන්නේ කියලා දන්නවද? මේ මොහොතේ හදන පංචස්කන්ධ. දැන් ඔයගොල්ලෝ වනහනකොට පංචස්කන්ධ ආයතන හයෙන් මාද. අතින් දිදීන විදිහට තමයි මොකද? ඒ වෙලාවේ පංචස්කන්ධ ඔයගොල්ලෝ හදන්නේ දෙක. ඒ කියන්නේ කාය ආයතනෙන් අවස්ථා දෙකක්. හුස්ම ගැන අවධානය යොමු කරත් එහෙනම් මොකද වෙන්නේ? කාය ආයතනින් පංචස්කන්ධය හදනවා අවස්ථා දෙකකින්. මොකක්ද අවස්ථා දෙක? ආස්වාසය ස්පර්ශ වෙන වෙලාවයි. එහෙනම් මේ පංචස්කන්ධයේ හේතු කිරීමක් නෙමෙයි මේ භාවනාවෙන් කරන්නේ. තේරුණානේ? දැන් එතකොට ඔර දැන් මමත්වයේ කියන එක ශූන්‍ය වුණොත් අර වෙලාවේ අර සක්මනේදී ඒ කාය ස්පර්ශය දැනෙන්නේ නැතු වෙනවා. දැනෙනවා. දැනලා කෙනෙක් නැතු වෙනවා නේද? දැනන කෙනා කියන සංකල්පය මම මගේ කියන සංකල්පය ඉවත් වෙලා ඔය සක්මන සිදු වෙනවා. ඒ ටික මොහොතක් හරි සිදු වෙන්න පුළුවන්. ඒ සිදු වෙන කාලයේදී වෙන්නේ මොකද්ද? යටිපතුලෙන් හදපු පංචස්කන්ධය කාය ආයතනේ විනිවිද දැකගෙන දකින්නේ කාය ආයතනේ. තේරුණාද? ඔවිදී ඔය වචන රටා ඔහොම කිව්වට සිද්ධිය ධර්මානුකූලව ප්‍රායෝගිකව දැනගන්න එච්චරයි. සිද්ධිය ඔය වචනේ හරහා නෙමෙයි තියෙන්නේ. නැත්නම් ඔයගොල්ලෝ මැජික් කියවෝ කාය පංචස්කන්ධයේ මෙන්නෙම් පෙට්ටිය, ඒකේ මැද තියෙන ඕල් මෙහෙ මේක, ඕවා ඒව නෙමෙයි මේ කියන්නේ. එහෙනම් මේක රූප නා රූපමය ස්වરૂපිය නැහැ පංචස්කන්ධේ. රොම් පංචස්කන්ධය කියන බුදුහාමුදුරගේ ධර්මයේ තියෙන්නේ මානසයේ හැදෙන ධම්මිය. තව දුරටත් ඕන හොඳින් බලන්න අපි මේ ගැන පැහැදිලි කරෙත් නැති හින්දා ඒ ටිකක් තව විනාඩි කීපයක් තියෙන හින්දා පැහැදිලි කරන්න දෙන්නම්. මේ පංචස්කන්ධය ගැන වචන බුදුහාමුදුරුවෝ කියන්නේ කොහෙද කියලා හෙව්වොත් සතිපට්ඨානේ ධම්මානුපස්සනාවයි. තේරුණාද? ධම්මානුපස්සනාවේ තියෙනවා පබ්බ පහ. ඒ පබ්බ පහ මතක් කරගන්න ඕන නම් පළවෙනි පබ්බේ නීවරණ පබ්බේ. නීවරණ පබ්බේ. දෙවෙනි පබ්බේ පංච උපාදානස්කන්ධ පබ්බිය. තුන්වෙනි එක ආයතන පබ්බිය. හතරවෙනි එක බොජ්ජංග පබ්බිය. දැන් බොජ්ජංග ගැන මම විස්තර කරා හොඳට. ඒකින්ද මෙතන දැන් පැහැදිලි වෙයි මේ ධර්මයක් බුදුහාමුදුරගේ ධර්මයට සම්සන්දනය කරනවා. පස්වෙනි පබ්බිය මොකද්ද? චතුරාර්ය සත්‍ය පබ්බිය. දැන් එහෙනම් ඉස්සෙල්ලම බලන්න ධම්ම කියන්නේ මොනවද? ධම්ම කියන්නේ රූප නෙමෙයි. ශාරීරික කායික දෙයක් නෙමෙයි ධම්ම. ධම්ම කියන්නේ සිත තුළ ඉපදෙන සිතුවිලි. නැත්නම් සිත තුළ හටගන්නේ දේ ධම්ම. ඉස්සෙල්ලා මේක ඉගෙන ගන්න ඕනේ. නැතුව වෙන විකාරයි හිතේ තියලා ධම්මානුපස්සනාව දැනගත්තට වැඩක් නැහැ. ධම්ම කියන්නේ මොනවද? සිතක් නෙමෙයි. වේදනා හක් කරනවා සිතුවිලිවලුනේ. වේදනාවක් නෙමෙයි. ශරීරයක් නෙමෙයි. සිත තුළ ඉතුරු වෙන ධම්ම. මොනවා හරි මා ධම්ම. සිත තුළ හටගන්නේ දේවල්. දැන් ධම්මානුපස්සනාවේ පහක් කියනවා කරුණු. පබ්බ පහක් කියන්නේ කාරණා පහක් කියනවා. එහෙනම් ওই කාරණා පහම කය වෙන්න ඕනද? සිත වෙන්න ඕනද? වේදනා වෙන්න ඕනද? සිත ඇතුලේ තියෙන දේවල් වෙන්න ඕනද? ධම්මානුපස්සනාවේ කාරණා පහක් වෙනවා. දැන් කායනුපස්සනාවේ භාවනා ක්‍රම තියෙනවා 14ක්. ඒකේ පළවෙනි එක තමයි ආනාපානය. ආනාපානය එහෙනම් ශාරීරිය තුල, කය තුල නේද තියෙන්නේ? කය නැත්නම් හුස්ම ගැනීමක් තියද? එතකොට රක්මන තියෙද කය නැත්නම්? බ්‍රහ්මයට සක්මන් කර හැකිද? බෑ. එහෙනම් ඔයගොල්ලන්ට විතරයි සක්මන් කරන්න පුළුවන් හොඳට මතක තියාගන්න. දෙවියන්ටවත් බෑ. මේක තේරෙන්නේ නැහැ කයේ ඒගොල්ලන්ට. දෙවියන්ටවත් මේ කාය විඥානේ ඔයගොල්ලන්ට තරම් ප්‍රබල නැහැ. ඒක ඉන්න මේ කයනුපස්සනා මිනිස්යාටම විතරක් කරන්න පුළුවන් දෙයක් කියලා තියෙනවා. දැන් අනික්වා දෙතිස් කුලක තියෙන කය තියෙන්න ඕනද නැද්ද? ඉරියාපත තියෙන්න කය තියෙන්න ඕන නේද? එහෙනම් නීවරණ තියෙන්න නම් මොකද්ද තියෙන්නේ? නෑ. ඒක තමයි වැරද්ද. ධම්ම නීවරණ කොහෙද තියෙන්නේ? ධම්මානුපස්සනා. කයනුපස්සනාවේ තියෙන්නේ ඒවා නෙමෙයි. තේරුණා නේද? නීවරණ තියෙන්නේ ධම්මානුපස්සනා. එහෙනම් නීවරණ කියන්නේ මොනවද? සිත තුළ ඇති වෙන දියා. චෛතසික. තේරුණා නේද? සිතුවිලි වලින් හැදිච්ච දෙයක් නීවරණ කියන්නේ. දැන් ඊට පස්සේ බලන්නකො ධම්මානුපස්සනා දෙවෙනි එක නීවරණ වලින් පස්සේ තියෙන මොකද්ද? පංච උපාදානස්කන්ධේ. එහෙනම් පංච උපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? සිත තුළ. නමුත් අපි ඒක ටියුෂන් වලින් ඉගෙන ගන්නේ කොහොමද? කොහේ තියෙන එකක් තමයි ඉගෙන ගන්න. තියෙන තැන දන්නේ. උනාකරගේ ධර්මයේ දන්නේ. රූපස්කන්ධය රූප 28ක් බෙදලා කෑ ගහලා චාට් ගහලා කියෝලා උඩ පැනලා කරන්නේ කොහේද? කොහේ තියෙන රූපයක්ද දන්නේ? තේරුම් ගන්න. නමුත් පංචස්කන්ධේ බුදුහාමුදුරන්ට ඕන දැන නම් තියෙන්නේ සිත තුළයි. ධම්මය. එහෙනම් මේක වැරදි නේද? ධම්මානුපස්සනාවට මොකටද දාගන්නේ? පංච උපාදානස්කන්ධේ. එහෙනම් බලන්න හිතලා නිකන් බොරුවට ගිහින් වැඩන්නේ. ඔය පාරේ තමයි ඔයගොල්ලෝ යන්නේ. ඔය භාවනාව යන්නේත් මේ ඔය ධම්මානුපස්සනාව හරහාමයි යන්නේ. නමුත් ධම්මානුපස්සනාව දැනගන්න ඕනෙත් නෑ, තේරුම් ගන්න ඕනෙත් නෑ, කටපාඩම් කරන්න ඕනෙත් නෑ, අධ්‍යයනය කරන්න ඕනෙත් නෑ. ඔය රාමං කරන එක කරපුවම ඇති. දැන් නම් ඉඳගෙන භාවනාව කරපුවම ඇති. එහෙනම් නමුත් යන්නේ ඔය පිළිවෙලටමයි. යන්නේ ඔය පිළිවෙලටමයි. බලන්න එතකොට ආයතන කියන ඒවත් කොහෙද එනවා? ධම්ම. ඉන්ද්‍රිය කියන ඒව ධම්ම නෙමෙයි. තේරුණානේ? චක්කු ඉන්ද්‍රිය ධම්මය නෙමෙයි, චක්ක ආයතන ධම්මය. ඉන්න තුල හැක ගන්න එක. ඔය අරත ගන්න එපා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? ඊගා හතරවෙනි ධම්ම. බොජ්ජංග කියන්නේ තේන සිත තුල හට ගන්න එක. ඒක නම් පැහැදිලි යන්නේ දැන් ඔයගොල්ලන්ට මොකද තවත් මම ඉස්සෙල්ලා දවසේ පැහැදිලි කරලා දුන්නා. තියෙන චෛතසික පහක් නෙමෙයි බල ගන්නවල සතිපට්ඨානෙ බොජ්ජංග කරන්නේ. මොනවද ඒ චෛතසික? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. තේනවා. එතකොට මේ චෛතසික පහනේ බල ගන්නවල බොජ්ජංග කරන්නේ. එහෙනම් චෛතසික කියන්නේ සිත තුල තියෙන දෙයක් නේ. එහෙනම් බොජ්ජංග කියන ඒවා සිත තුල තියෙන ඒවා. පැහැදිලි නේද? දැන් බලන්න එහෙනම් ඔන්න අනිත් දේ අහුවෙන. අන්තිම පබ්බය මොකද්ද ධම්මනුපස්සන? චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ එහෙනම් චතුරාර්ය සත්‍යයක් කොහෙද තියෙන්නේ? සිත තුල. චතුරාර්යත්‍ය තියෙනකොට අද ඉගෙන ගත්තේ තියෙන දැනගන්න තියෙනවා. උපාදාන නැති වෙන්නේ. ditthiya තුල ඇති වෙන එකන්නේ මේ චතුරාර්ය සත්‍ය කියලා කිව්වේ. උපාදාන නැති තැන ditthiya තුල තියෙන්නේ මොකද්ද? ආර්ය සත්‍ය හතර. එන ආරි සත්‍ය අතරට ලැබෙනකොට ලැබෙන්න දික්තිය අත්හැරෙනකොට ඒ පහු කරන්න ඕනේ ධම්මිය මොකක්ද? බොජ්ජංග. දැන් ඔය කයි ඔයගොල්ලෝ ඉගෙන ගත්ත සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය අතර සම්බන්ධයක් පේන්නේ නැද්ද? ධම්මානුපස්සනාවයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයි. හතර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියට පිටිපස්සෙ තියෙන බොජ්ජංග හත ඊළඟට සම්මා දිට්ඨිය. දැන් සම්මා දිට්ඨිය නොගියා දැන් ඔයගොල්ලෝ තිබුණා නෙවෙයි ඉස්සරේ ධම්පාසලේ ලකුණු ගත්තේ කොහොමද සම්මා දිට්ඨියට අර්ථකථන දීලා? දැන් ලකුණු අරන් තියෙන ඕන තරම් විභාව පාස් වෙලා රස්සාවලුත් කරලා තියෙනවා. සම්මා දිට්ඨිය දැනගන්න. සම්මා දිට්ඨිය සම්මා වාචා කෝණ දියනවා. උත්තර හම් වෙනවා. සම්මා සම්මන්ත ලියනවා. ඔයගේ සම්මා දිට්ඨිය මොකද්ද ලියන්නේ? ලකුණු ගත්තේ කොහොමද? දුක්ඛේ ඥාන මෝ චතුරාර්ය සත්‍ය නෙවෙයි සම්මා දිට්ඨිය. එන්නනේ එහෙනම් දිට්ඨිය කිව්වත් සම්මා දිට්ඨිය කිව්වත් ධර්මයේ සතිපට්ඨානෙන් චතුරාර්ය සත්‍ය පබ්බේ කිව්වත් දෙක මේකයි. බොජ්ජංග වලින් පස්සේ ලැබෙන ධර්මය. එහෙනම් නීවරණ කියන්නේ ධම්මය. නීවරණ වලින් වහනවා මනස තුල නෑ මනස තුල ඇති වෙන ධර්මයන් නීවරණ කියන එක. මනස තුල ඇති වෙන ධර්මයක් පංචස්කන්ධය කියන එක. මනස තුල ඇති වෙන ධර්මයක් ආයතන කියන එක. මනස තුල ඇති වෙන ධර්මයක් බොජ්ජංග කියන එක. මනස තුල ඇති වෙන ධර්මයක් චතුරාර්ය සත්‍ය කියන එක. සම්මා දිට්ඨිය කියන එක. නැතුව පොතක ටියුෂන් මේක ලැබෙන එක නෙමෙයි. වාද විවාද කරලා අබැඳු පුරායකම නෙමෙයි. ඒක යම්කිසි අනුපිළිවෙලකට යන එක. එහෙනම් දැන් බලන්න ඕක තමයි ධම්මානුපස්සනාවේ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ එක්ක යන සත්‍ය මාර්ගය. අහම් සම්පූර්ණ විස්තර වෙනවා. එහෙනම් මනස තුල ඔයගොල්ලන්ගේ දැනට තියෙන පංචස්කන්ධයේ උපාදාන වීම උපාදානියක් විදියට තේරෙන්නේ නැත්තේ මොකද? නීවරණ වලින් වහනින්ද ඒක. දැන් පංචස්කන්ධයේ වහන්නේ කවුද? මනස තුලම ඇති වෙන තව නීවරණ. ඒ ඉතින්ම ඔයගොල්ලෝ සමත භාවනාවකින් කරන්න කියන්නේ මොකද්ද? නීවරණ යටපත් කරනවා. නීවරණ යටපත් වුණාම මොකද වෙන්නේ? අර මෙච්චර කාල වහලා තිබිච්ච පංචස්කන්ධය පේනවා. කාටද පේන්නේ? විඥාණයට. විඥාණයට අඳුරගන්න නේද? විඥාණය කියන එක මෙතන ගන්නෙ බලවත් වූ සතිය. දැන් සතිය තමයි මේ දෙය කරලා දෙන්නේ. සතියයි අර ඉන්ද්‍රිය ධර්ම පහ දෙනු වුණාම තමයි මේක වෙන්නේ. දැන් එතකොට පංචස්කන්ධය මෙහෙම දැනගත්තෝ එක අවස්ථාවකදී ඒකට උපාදාන නොගෙන ඉඳීමේ හැකියාව ලැබෙන ওই භාවනාව තුළ ඒකට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ 아무තු ක්‍රමවේදයක් නෑ මලමිණියක් වගේ අරමුණගෙන ඉන්නේ. ඕකෙන් වෙන්නේ මොකද්ද? උපාදාන වෙන්නේ නැතුව යනවා. පුරුදු වුණාම උපාදාන වෙන්නේ නැතුවම යනකොට එහෙම වුණාම අර දිනු වෙච්ච සතියට පුළුවන් අර පංචස්කන්ධයේ විනිවිදගෙන ආයතනය දකින්න. තේරුණානේ? එතකොට ආයතනයේ දකින්නකොට සිද්ධ වෙන්නේ මොකද්ද? එහෙම දකින්න මොහොතක් ගානේ අර උදේ මං කිව්වේ ඔබ විපස්සනා සමාධිය. තේරුණානේ? මං කිව්වා නේද පිකප් වැඩි කියලා සමාධියට ඇදී මේක. මොකද වෙන්නේ ඊගාවට? පුරුදු වෙනවා. සංකල්පනාවල බොජ්ජංග දිනු කරනවා. මොන සංකල්පනාවල තමයි බොජ්ජංග ඊගාවට නිවෙන්නේ? එතකොට බොජ්ජංග සම වුණා මොකද වෙන්නේ? උපාදාන නැති තැනක යනවා. එතකොට දික්කිය මොකක්ද වෙන්නේ? සම්මාදික්කිය. උංග තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම. වෙන දුකුරුත්තන් ඒව කරා කියලා කිසි වැඩක් නැහැ කාට. ඒගොල්ලෝ හදපු ධර්මයන් මිස බුදුහාමුදුරුවෝගේ ධර්මයන් නෙමෙයි කිය. තේරුණා නේද? මේ හරහා යන්න පුළුවන් ගුරුකුල තියෙන ඕනතරම් ඒ ගුරුකුල වල පැහැදිලි ක්‍රම කියනවා. ඒගොල්ලෝ කරන විදිහට මේක පේනවා. තේරුණා නේද? නැතුව විපරීත අදහස් කියන ඒවා පිළිගන්න එපා. මේ ක්‍රමයක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා යන්නේ. කරනවානේ. දැන් ඔයගොල්ලන්ට අම්පින් ආය ක්‍රම යන්න ඕනේ. හරි ක්‍රමයක් කියා දුන්නා. අර බොරුකාරයාගේ මෙරෙන්න ධර්මයක් කියා දුන්නා මේ දවස් ගතේ. ඉතින් ඒකනුත් ඵලයක් ගන්න බැරි නම් ඒක ඔයගොල්ලන්ගේ වැරද්දක් නෙවෙයි. මේ ආගේ වෙන කාගේ වැරද්දක් වෙන්න බෑ. තේරුණා නේද? ඒක ඔයගොල්ලෝ බාර ගන්න ඕනේ නිසා මේ කාටවත් දුක් කියලා වැඩ මොන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ වැරදි කියන්නේ මේ අපේ පින් නෑ කියන්නේ මහ විකාර කියන්න ඕනේ නෑ එහෙම නේද පෙර පින් නෑ කියලා නැත්නම් නිකන් ඉන්න ඕනේ ඒකත් අර ශරීරයෙන් පිට තියෙන නිවන හොයන්න කැමති අයට තියෙන හොඳ වචනයක් තමයි පෙර පින් නෑ පෙර පින් කියන අර දැනෙවිලේ ඉන්න ඒකට කොච්චර පින් කරලාද තේරුණාද ඔය ඔක්කොම බොරු අපි හද එකක එකක් ධර්මානුකූලව ග්‍රහණය කරගන්න නැතුව තමාගේ වාසියට සංහව අදලා දෙන උගුලු. ඉතින් ඔය වගේ තත්ත්ව තියෙනවා. කොහොම හරි දැන් ඔයගොල්ලන්ට මේ දවස් කීපෙදී හොඳ ක්‍රමයක් යාදුන්න පැහැදිලිව ධර්මයේ ඉස්සරහට යන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා අහන්නත් පුළුවන්. එතකොට ගෙදෙද්දි භාවනා කරන්න ඕනේ. කරමින් ඉස්සරහට යන්න ඕනේ. අහලා මේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහලා නිරාකරණය කරගන්න. ඉතින් ගොඩාක් ප්‍රශ්න නොවෙන්න තමයි මෙච්චර විස්තර කරේ. ඒ පැහැදිලිව ධර්මානුකූලව ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ඕනේ හැම දෙයක්ම වගේ උගාක් කරනු කියා දුන්නා. මුලින්ම ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කියා දුන්නා. එතනින් ගියාම පංච නීවරණ ගැන කියා දුන්නා. ඒකම දැන් පංචස්කන්ධය ගැන යම් කිසි මට්ටමක පැහැදිලි කිරීමක් කරා. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ගැන පැහැදිලි කරා. ඒවැ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ කොහොමද? ලැබෙන්නේ කොහොමද? ඒ වේල ලක්ෂණ කියා දුන්නා. අද දවසේ කතා කරේ මොකද්ද අවසානයේ? පංචස්කන්ධේ උපාදාන වෙන්නේ නැති තැනක තියෙන චතුරාර්ය සත්‍යයේ තියෙන ලක්ෂණ. තේරුණානේ? එතකොට මේ චතුරාර්ය සත්‍යයේ තියෙන ලක්ෂණ අපි පොත්වලින් ඉගෙන ගත්ත එකක් නෙවෙයි කියලා ඉගෙන ගත්තා නම් අද දින. තේරුණානේ? මොකද්ද මෙතන තියෙන්නේ වෙනස් දෙයක්. බුදුහාමුදුරන්ගේ පණිවිඩයේ වෙනස්. උපාදාන නැති තැනදී ওই ලක්ෂණ ටික හඳුනා ගන්න බලන්න. ඕවා දැරටත් තියෙනවා. ටික ටික තියෙනවා. මේවැ පත්‍යයන් වෙලා ස්ථිර වෙන්න ඕනේ. ඒකෙන් හින්දා ඔයගොල්ලන්ට තියෙන්නේ මේ ක්‍රමයෙන් එහෙම පොඩ්ඩක් හරි ගුණයක් ලැබුණා නම් ක්‍රමයේ හරි කියලා ඉස්සරහට කරන්න වෙන ඒවා පටලව ගන්න. ආන්න එක තමයි දිනු. වෙන ඒවා පටලව ගත්තොත් ওই ක්‍රමයේ ඉස්සරහට යනකොට ආය අර විචිකිච්ඡා සැක ඇති වෙලා මේක දිනු වෙන වේගෙන් දිනු වෙන්නේ. තේරුණාද? ඒකෙන් ඔයගොල්ලෝ වලක ඉන්න ඕනේ. මෙතෙන්දී දැන් පැහැදිලිව දැනගන්න ඕනේ තමන් කරපු ඒ පින්කම් ඒවා මේවා අත්හැරලා මේවා කරන්න ඕනේ. එතන ඒවත් කරන්න. පුළුවන් නැහැදී ඒවත් කරමි. භාවනාවත් දියුණු කරන්න. අනික ටිකක් කල් දියුණු වෙනකොට ඉරියව් ප්‍රශ්නයක් නැහැ. ඇඳේදී වෙන්න වෙන්න පුළුවන්. නිදාගෙන ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. බස් එකේ යනකොට වෙන්න පුළුවන්. ඔය ඕන තැනක විපස්සනාව වඩන්න පුළුවන්. මේකට ඉරියව් ප්‍රශ්නයක් නැහැ. පුරුදු වුණාම ආධුනිකයා හොඳ ඉරියව්වක පුරුදු වෙන්නේ. තේරුණා නේද? මම කියනවා ඒක ඔයගොල්ලෝ සීමාව හොයනවා නම් අර කයේ උණුසුම් සීතල දැනෙන කෙනා ඕන විදිහට කරන්න ගැටලුවක්. එහෙනම් පුරුදු වෙන කෙනා කවුද කියලා හොයාගන්න බැරි වෙයි. තේරුණා නේද? ඉරියව ගැටලුවක් නැහැ. අර කය ගැන අවධානයෙන් ඉන්න උණුසුම් සීතල කම්පන චංචල ඔය දේවල් හඳුනගත්ත කෙනා ඒ ඉරියව්වෙම විතරක් භාවනා කරන්න යන්න එපා ඊට පස්සේ. පුළුවන් තරම් තමන්ගේ දෛනික ජීවිතයේ තියෙන ඉරියව් වල කරන්න. අනික මං කියවන මේක අර එක පාරට සමාධිය ගන්න පුළුවන් හින්දා විනාඩි දෙකටත් භාවනාවකට ගිය හැකි නෙවෙයි. සමත භාවනාව නෝ හිතන්නවත් බැහැ. තේරුණා නේද? කොච්චර දියුණු වුණා සමත භාවනාව වල එහෙම හිතන්න බෑ. මේ පැය ගාණක් යනවා භාවනාවට සැරසෙන්න. තේරුණා නේද? ඕන යෝගියෙක් එහෙමයි ඒක හින්දාමයි පුළුවන් තරම් ඔය ඉන්දියාවින් යෝගින් භාවනාවට ඉඳගත්තුත් පලකය දවස් 7කින් නැගිටිනවා. ඇයි එච්චර අමාරුයි මේකට සැරසෙන්නේ? තේරුණා නේද? නමුත් විපස්සනා සමාධිය පිකප් වෙනවා කියන එකේ අර්ථය ඕකයි. ඔයගොල්ලන්ට විනාඩි දෙකක් ඇති. තේරුණා නේද? පස්සේ පුරුදු වෙන්න බලන්න ආධුනිකයා මේකට යන්න එපා. ටිකක් භාවනා පුරුදු වෙච්ච කෙනා උදාහරණයක් විදිහට විනාඩි දෙකක් හම්බුණා කියන මෙන්න මේ වගේ තැනක ඕගොල්ලෝ කවුරු එක්ක හරි කතා කරනවා. කතා කරනකොට නැහැ යාළුවෙක් හරි මිත්‍රයෙක් එක්ක හරි මොනවා හරි දෙයක් සාකච්ඡා කරනවා. ඉතින් කතාව දාලා භාවනාවට අනේ මට භාවනා කරන්න යන්න ඕනේ කියලා ගුරු වැඩ කරන්න යන්නත් එපා. ඒවා ආය ඥාත කාරණක සංඝවෝ කියන ඒවා අහක් කරලා. ඒකට බුදුහාමුදුරන්ට විරුද්ධ වෙනවා. ඒ කියන්නේ මොමිනියක්ම කතා කරන්න යන එක කරන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. තේරුණා නේද? ඥාතීන් හිතවතුන් එක්ක කතා බහ කරනවා. මේ වගේ කතාවක් ආවා කියන්නේ ඒ කතාව ඉදින් ඒ යාළුවාට එන කෝල් එකක්. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ කෝල් එකෙින් ඉන්න විනාඩි 10ක් විතර එයා එක කතා කරන්නේ නැහැ. විනාඩි දෙක තුනක් කතා කරන්න වෙන්නේ. අන්න එතෙන්දී දක්ෂයාට පුළුවන් විපස්සනාවට යන්න. හැබැයි දක්ෂය කියන්නේ කවුද? අරව පුරුදු කරපු කෙනා. තේරුණානේ? ඒ කෝලෙක ඉවර වෙනකොට අරකින් අහපව වෙන්නත් පුළුවන්. සමත සමාධිය වල ඕවා බෑ. ඒකයි මම කිව්වේ මේකේ තියෙන්නේ විපස්සනා සමාධිය මහා ප්‍රබල සමාධිය. දියුණු වුණොත්. දියුණුනේ නැත්නම් ඕක කරන්න බෑ. එතකොට එන්නේ හැම එදිනදා ජීවිතවලදී කාර්යාලේ වෙන්න පුළුවන්, වාහනේ වෙන්න පුළුවන්, බස් එකක වෙන්න පුළුවන්, කට්ටියක් එක්ක තියෙන කමිටියක වෙන්න පුළුවන්. මේකට කල් හෙයියි. කල් හෙයුවේ නැත්නම් බලෙන් එක ගන්න. තේරුණානේ? කාර්යයක් ඇයි ඔයගොල්ලන්ට බල කරන අභ්‍යන්තරින් ගන්න. ඒකේ තේරුම අවසානයේ ඔයගොල්ලෝ දාන්නෙම නෑ ඒ තැන් වල කරන්නේ භාවනා. තම ඔයගොල්ලන්ගේ උමනාවට නෙවෙයි කරන්නේ. දැන් වැඩ කරන්නේ ඔයගොල්ලෝ නෙවෙයි ඇතුලේ. කවුද ඇතුලේ වැඩ කරන්නේ? අර ඉන්දිය ධර්ම පහ දිනු වෙලා තිබුණා. තේරුණානේ? මේ ඔයගේ තේරෙවි. ඒක නිසා මම මේ ගුණාංග ගන්න බලන්නේ මේ දේවල් කරන්න මහන්සි වෙන්න දැන් පැහැදිලිව ධර්ම කාරණා ටික ඔක්කොම වගේ කියා දුන්නාද? සීඩී ගහපුවා මේකෙන් ලැබුණා වහ ගන්න පුළුවන්. අර පොතේ තියෙනවා ඒවත් කියෝලා. අර විපරීත මනසක් හදන බොරු විකාර කරන්නේ නැතුව මේක තව කාලයක් ප්‍රගුණ කරන්න. එතකොට ඔය කියන කියපු බණ දැන් තේරුන්නේ නැතුවට ඉඩක් තියෙනවා. තේරෙනවා නේද? දැන් තේරෙන්නේ නැති අයට තේරෙවි. තේරෙන්නේ එතකොට ප්‍රායෝගික වෙන්නේ එච්චරයි. ප්‍රායෝගික වෙච්ච අයට දැන් තියෙන ඒවා හොඳටම තේරෙනවා. දැනුත් තේරෙනවා. ඉතින් ඒ විදිය තමයි අනික් අයටත් තේරෙන්නේ. නැතුව මේක වෙන අලුත් දෙයක් අලුත් ක්‍රමයක් හොයන්න යන්න නම් එපා. එහෙම දෙයක් හොයන්න බෑ. එහෙමනම් ඉතින් අද දවසේ අවසාන දවසේ ඉඳලා මේ වැඩසටහන දැන් CDO උනන් ලබා දෙන්න ගියේ විතර ආවෙ නෑ මේ මහත්තුරු. කොහොම වෙතත් අපි මේ වෙලාවේ හැම දිනාටම මේ ධර්මමාර්ගයේ ඉදිරියට ගමන් කරගෙන යාමට ශක්ති ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සාමාන්‍ය පරිදි වැඩසටහන අවසන් කරනවා. මේ සිදු කරගත්තා වූ සියලුම කුසල ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා කර්මෝදන් වේවා. මේ ස්ථාන බාර පින්ගමන දෙවියන් ඉන්නවා නම්